සාධනාවක් පවත්වන තිසරණ පංචශීල සමාදානයේ සඳහා ශබ්ද මණ්ඩල නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. නේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු නත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්මිතං වික්ඛවේ manussානං ආයු ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං බහුං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණංති සංසාර සාගරයෙන් එතර වෙනු කැමති ಗುಣබර කාරුණික පින්වත්නි අද මේ නිවෙස්සී සුසිල් මහත්මා පුෂ්මා නෝනා මහත්මිය ඒ පින්වත් දේනියන් මූලික වෙලා මේ හැම දිනාම එකහසු කරගෙන මේ ජීවිතයේ සිද්ධ කරගන්නට තියෙන තවත් සත්පුරුෂ මහා පින්කම සිද්ධ කරගන්න වෙලාව අපි මේ පින්කමේදී තම ප්‍රමං තුල ඇති කරගන්න අරමුණු විවිධයි. අද දවසේ සුසිල් මහත්මයාට පුෂ්පානෝනා මහත්මියට අනුස්මරණීය දිනයක්. ඊයේ දවසත් අද දවසත් දෙකම ඒ අනුස්මරණීය දිනේ මෙබඳු උදාර පින්කමක් සිදු කරන්නට අදහස් කරගත්තා. නැවත කවදාවත් මේ සංසාරේ උපදින්න නොලැබේවා, මේ ජීවිතේම මේ සසල සාගරයෙන් ඈතර වෙන්න ධර්මාවබෝධය ලැබේවා කියන උදාර අදහස ඇති කරගෙන ඒ වගේම අපේ පින්වතුන් අතරේ අදහසක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කියන්නේ හොඳ පින්කමක්. ඒ නිසා අපි මේ වෙලාවට සම්බන්ධ වෙලා හොඳ පින්කමක් කරගන්නවා කියන අදහස මේ බොහෝ දෙනා තුළ තිබෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපේ හිතවතා හිතවතිය සිද්ධ කරන පින්කමට අපි සම්බන්ධ නොවුණු එක හොඳ මදි. එනිසා අපේ යුතුකමක් ඉටු කිරීමක් මේ වගේ වෙලාවක සම්බන්ධ වීම කියලා චාරිත්‍රයක් යුතුකමක් ඉෂ්ට කරමින් මෙතරට එකතු වෙන සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සද්ධර්ම ශ්‍රවණය නුවණ වැඩෙන හොඳ පින්කමක්. සුසුස්ථා ලැබතේ පඤ්ඤං, දැනුම නුවණ වැඩි දියුණු කරගන්න යමක් එකතු කරගන්න පුළුවන් අහගන්න පුළුවන් අවස්ථාවක් තියෙන අදහසින් දැනුමට නුවණට අලුතින් යමක් එකහස කරගැනීමේ අදහසින් මේ ධර්ම ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. මේ පරලෝකීය ඥාතිතාසීන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ අදහස අපි තුල තබා ගන්නට පුළුවන්. ඔය අතරේ ධර්ම ශ්‍රවණය කිරීමේ විශිෂ්ටතම උදාරතම අරමුණ වෙන්න ඕන මේ මොහොතේම මේ සද්ධර්මය අවබෝධ කොටගෙන සංසාර සාගරයෙන් එතර වෙන ස්වර්ණමය ද්වාරයක් ඉවර කරගන්නට මේ මොහොතේ ඉඩකඩ ලැබේවා කියන අරමුණ සමීප කරගෙන බණ ඇහුවොත් ඒක වඩාත්ම ප්‍රයෝජනවත් වෙනවා. අනාගත අපේක්ෂාවක් නෙමෙයි වර්තමානයේ මේ මොහොතේම විමුක්ති ද්වාරය අහල කරගන්න හොඳම අවස්ථාවක් සද්ධර්ම ශ්‍රවණය. ධර්ම දේශනාවත් ඒ වගේමයි නිවන් දොරක්. එනිසා අපි දෙපාර්ශ්වයේම නිර්වාණ දොරටුවෙහි සමීපී ඉන්න අවස්ථාවක්. එනිසා අපට මේ මොහොත ඒ ධර්මාවබෝධය පිණිස ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන අදහස මේ පින්කමේ විශේෂතම අරමුණු බවට පත් කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, ලෝකයට බොහොම දුර්ලභවයි බුදුරජාන් වහන්සේ නම ලෝකෙට පහළ වෙන්නේ. උන්වහන්සේලා ලෝක පහළ වෙලා හුඟක්කල් ජීවමාන වැඩ ඉන්නෙත් නෑ. අපි දන්නවා අපේ බුදුහාමුදුරෝ අවුරුදු 45ක් වෙන්නේ කෙටි කාලයක් මේ ලෝකෙ ජීවමාන වැඩ හිටියේ. උන්වහන්සේගේ ශාසනය 5000ක් කල් පවතිනවාය කියන අදහසක් මතයක් තියෙනවා. ඒක හරිද වැරදිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක හරිනම් 2500 ගණනක් දැන් ගිහිලා 2556ක් ගෙවිලා අවසන් වෙලා තව ඉතුරු වෙලා තියෙන්නේ 2400 ගණනයි. ඒ කාලය තුළ මිනිස් ලොවම උපදින්න ලැබුණොත් තව 500 වතාවක් 25 වතාවක් මිනිස් ලොව උපදින්න පුළුවන් මේ ශාසනය පවතින කාලේ. අපි කොහොමද තීරණය කරන්නේ පින්වතුනි, ඒ ඉදිරි 25 වෙනි ආත්මභාවයේ දක්වාම අපට මිනිස් ලොවම උපදින්න ලැබේවි කියලා? සසර ගමන කියන්නේ තීරණයක් ගන්න බැරි අධ්‍යාන මාර්ගයක්. සමහරලාට දෙව්ලොව ගියා මේ ශාසනික සම්පත්තිය අපෙන් අතහැරෙන්න පුළුවන්. සතර පායට ගියෝ මේ ශාසනය විතරක් නෙවෙයි, මෛත්‍රී බුද්ධ ශාසනයත් අවසන් වෙනකන් ආපහු මනුෂ්‍ය ලෝකෙට එනවා කියන එක පහසු වෙන්නේ නැහැ. ඒ නිසා අපට ලැබිච්ච අවස්ථාව හරිම ප්‍රයෝජනවත්. හැබැයි මේ අවස්ථාවත් තව හුඟක් කාලයක් අපිට ඉතුරු වෙලා තියෙනවා කියලා තීරණය කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ කොහොමද? අප්‍රමිදං භික්ඛවේ මනුස්සානං ආයු. මහණෙනි, මිනිසෙන් යාවිස බොහෝම අල්පයි බොහෝ විශාලයි. බුදුහාමුදුරුව සිහිපත් කරන උඩ දේශනාවක් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. ඒක ඉතාමත්ම කෙටියෙන් මේ ධර්ම දේශනාවට පිවිසුමක් හැටියට සිහිපත් කරලා ආරම්භ කළොත් හොඳයි කියලා හිතෙනවා. මහණෙනි, මම මේ මහා කල්පයට පෙර කල්ප ගණනාවක් ඈතට සිහි කරගෙන ගියා. කල්ප 32කට එහා තමයි කර්මවාදී ක්‍රියාවාදී තෞස්වරේපත් පහළ වෙලා තියෙන්නේ. කල්ප 32කට එහා අරක නමින් තෞසෙත් පහළ වෙලා හිටියා. එතුමා තමන්ගේ ශ්‍රාවකයන්ට බ්‍රාහ්මණවරුන්ට නිරන්තරව අවවාද කළා. අප්පමිදං බ්‍රාහ්මණ මනුස්සානං ආයු. බ්‍රාහ්මණවරුනි, මිනිස් ආයුෂ බොහොම අල්පයි, බොහොම සල්පයි, බොහොම පරිත්‍යයි, බොහොම ලඝුයි, බොහොම ආබාධ සහිතයි. එතුමා තමන්ගේ ශ්‍රාවක පිරිසට නිරන්තරව අවවාද කරනවා. තනය අග රැඳුණු පිළිබිඳක් වගේ මේ ජීවිතය. වහින වෙලාවට දිය මත හටගන්න පෙන පිළුවක් දිය බුබුලක් වගේ මේ ජීවිතය. අඳුමුදුනෙන් හටගෙන පහළට වේගයෙන් ගලා බසින දංගාවක් වගේ මේ ජීවිතය. අල්පයි ස්වල්පයි පරිත්‍යයි ලඝුයි බොහෝ ආබාධ සහිතයි. බ්‍රාහ්මණවරුනි, ශක්තිමත් පුරුෂයෙකු දිව අගට ගත්ත පෙළපිනක් වමාරා ඉවතට දමන්නට කොච්චර අල්ප ස්වල්ප කාලයක්ද ගත වෙන්නේ? මේ ජීවිතයක් එබඳුයි අල්පයි ස්වල්පයි. බ්‍රාහ්මණවරුනි, දින ගණනක් ගිනියම් මෙච්ච ලෝහයක් මට මස් ස්වල්පයක් දැමුවොත් වහා දෙවි යන්නේ යම්සේද? ජීවිතය අල්පයි ස්වල්පයි පරිත්‍යයි ලඝුයි බොහෝ ආබාධ සහිතයි. වදක ස්ථානයට මරණ ස්ථානයට ගෙන යන ගවයා තබන තබන පියවරක් පාසා මරණයට ලංවන්නේ යම්සේද? මිනිස් ජීවිතයක් දිවනුයි. මෙසේ එතුමා නිරන්තරවම තම ශ්‍රාවක පිරිසට අවවාද කළා. බොහෝ පිරිස් මේ අවවාදයේ පිළිහිටලා ධ්‍යාන භාවනා වඩලා බඹලොව උපන්නා. පුදුමයේ මහණෙනි, එදා මේ අරක තාපසතුමා මේ අවවාදය කරනකොට මිනිස් ලොව ආයුෂය අවුරුදු 60,000ක්. රෝග පීඩා හැටියට තිබුණේ බඩගින්න, පිපාසය, මලමුත්‍රා පිටවීම, මේ ආදී බොහෝම අල්ප ස්වල්ප ආබාධ ටිකක් පමණයි. එබඳු අල්ප ස්වල්ප ආබාධ ඇතිව 60,000ක් ආයුෂ ඇති කල මේ ජීවිතයේ අල්පයි ස්වල්පයි පරිත්‍යයි ලඝුයි කියලා අනුශාසනා කළා නම් මහණෙනි, අද කෙසේ නම් අවවාද කරන්නද? මහණෙනි, අද නුඹලගේ ආයුෂ අවුරුදු ගණනින් කතා කළොත් අවුරුදු 100ක් වේවි. කලාතුරකින් කෙනෙකුට ඊට වඩා එහාට ටිකක් යන්න පුළුවන් වේවි. ඉහත වශයෙන් කිව්වොත් මහණෙනි, අවුරුද්දකට ඊට තුනක් වෙනවත් සාල හේමන්ත ගිම්හාන. නුඹලගේ ආයුෂ ඉරුතු 300යි. මාස වශයෙන් කිව්වොත් මහණේ, නුඹලගේ ආයුෂ මාස 1200යි. අර්ධ මාස වශයෙන් නුඹලගේ ආයුෂ කිව්වොත් මහණනේ 2400යි. දින රාත්‍රී ගණනින් කිව්වොත් නුඹලගේ ආයුෂ මහණනේ 36,000යි. දවසකට ආහාර වේල් 72ක් ගත්තොත් දවසකට ආහාර වේල් දෙකක් ගත්තොත් නුඹලට ගිල දමන්න වෙන්නේ ආහාර වේල් 72000යි. ලදරුවේ රෝගී නාලද අවස්ථාව, ශෝකබිය විපත්ත තීච්ච වෙලාව, කෝපගිනි ඇවිලිච්ච වෙලාවේ අපහැරෙන ආහාර වේල් ගැනන ඇරෙනකොට මානෙලේ නුක්කියක් අඩු වෙලා යයිද? මහණනි, මම නුඹලාගේ ආශය වර්ෂ ගණනින් කිව්වා අවුරුදු 100යි. ඍතු වශයෙන් කිව්වා ඍතු 300යි. මාස ගණනින් කිව්වා 1200යි. අර්ධ මාස වශයෙන් කිව්වා 2400යි. දින රාත්‍රී ගණනින් කිව්වා 36000යි. ආහාර වේල ගණනින් කිව්වා 72000යි. මහණෙනි, නුඹලාගේ ආශි බොහෝ මල්පයි සල්පයි පරිත්තයි ලැබුයි. බොහෝ ආබාධ සහිතයි. දැන් එයින් කීයක් ගෙවා දමලද? අවුරුදු 100න් කීයක් ගෙවිලද? ඉරතු 300න් කීයක් අපි ගෙවා දමලද? මාස 1200න් මාස කීයක් ගෙවිලද? අර්ධ මාස 2400න් කොච්චර ගෙවා දමලද? දින 36000න් දින කීයක් අපි ගෙවිලාද? ආහාර වේල 72000න් දැන් අපි කීයක් මුත්තු වෙලාද? තව කීයක්ද ඉතුරු වෙලා තියෙන්නේ? දැන් අපිට ගණන් හදා ගන්න පුළුවන් 100ක් නම් ජීවත් වෙන්න ලැබෙන්නේ. ඍතු 300ම ජීවත් වෙන්න ලැබෙනවා නම් අපි කොහොමද තීරණය කරන්න ජීවිතය ගැන? එහෙම කාටද තීරණයක් දෙන්න පුළුවන්? මේ ලෝකයේ ඕනම භාණ්ඩයක් නිෂ්පාදනය කරාම ඒකේ මිය යන දවසක් නම් කරනවා. කල් ඉක්ුත් වෙන දිනයක් සටහන් කරලා තියෙනවා. මෙන්න මේ දවසේ නිපදෙන්නේ, මේ දවසට මේකේ කාලය අවසන්. මරණ දිනේ සටහන් කරලා තියෙනවා. හැබැයි මේ මිනිස් ජීවිතයට තාම කාටවත් හරියටම කාල නියමයක් කරන්න බෑ අහවල් දවසයි අවසන් දිනේ කියලා. එනිසා අපි දන්නේ නෑ ජීවිතේ නිමාව කොතනද කොයි මොහොතද කියලා. එහෙනම් අපි කොහොමද මේ ජීවිතයේ තුල දීම පමණ කල යුතු මේ කාර්ය කල්ප ගානකට පස්සේ අහම්බෙන් නමුත් හම්බ වෙච්ච මේ ශාසනික දායාදේ උරුමය ලබා ගන්න දිලෙන් කරගන්නේ කොහොමද? හෙටට තියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සතියට මාසෙට අවුරුද්දට තියන්න ඉඩක් නැහැ. ජීවිතයේ පිළිබඳව අනපේක්ෂිතයි. අපට පේනවා අපි ඇසුරේ හිටපු අය ඉන්න අයට වෙන්නේ මොකක්ද කියලා. මට ඊට වඩා දෙයක් වෙන්න විදිහක් නැහැ. එනිසා මට ඉතුරු වෙලා තියෙන්නේ අද දවස මේ මොහොත මේ ක්ෂණය. මට ඉතුරු වෙලා තියෙන්නේ සඳහා මම දැන් මේ ක්ෂණය අතහැරියෝ මේ මොහොතේ කල යුත්ත නොකළ මට උරුම වෙන්නේ කුමක්ද? කල්ප ගණනාවක් නැවත වතාවක් සසරේ දුකට වැටෙන්න වෙනවා. මේ සංසාර ගමන සුවදායක සැපදායක ගමනක් නෙවෙයි. ලේ කඳුළු අතරින් දුක සුසුම මැදින් ආපු ගමනක්. අනවතග්ග සංයුත්තේදී බුදුහාමුදුරුවෝ හරි අගේට දේශනා කරනවා. මහණෙනි, නුඹලා මම මේ සසරේ බොහෝම කාලයක් සැරිසරුවා. අම්මා මරුණ වෙලාවේ හඳු කඳුළු එකතු කළා නම් එකතු වුණා නම් මේ මහ සයුරේ සාගරේ ජල කඳට වඩා වැඩි. තාත්තා දරුවනිය ගිය වෙලාවේ, ස්වාමියා මිය ගිය වෙලාවේ, බිරිඳ මිය ගිය වෙලාවේ, දුව පුතා මිය ගිය වෙලාවේ, ඥාති වියසනේදී, භෝග වියසනේදී ඒ වාරවල හැඬු කඳුළු එකතු කළා නම් මේ අති දීර්ඝ සංසාර ගමනේ මහ සයුරු කීයක් නම් පුරවන්න කඳුළු දහරාව පුරවන්නේ නැද්ද? කෙපමණක් නෙවේ මහණනි නුඹලා මේ සංසාර ගමනේ එළුව වෙලා, ඌරු වෙලා, කුල්ලු වෙලා, හරක් වෙලා, මෝගෝන්නු වෙලා උපන් වාරවල ඒ සත්වනිකායන්ගේ ආත්ම භාව තුල ගෙල කැපුම් කෑ වාරවල ගලාගිය රුධිරය මේ මහ පොළවේ යම් තැනක එකතු වුණා නම් මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩිය කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට මෙහෙම දේශනා කරනකොට බුදුහාරෝ පැහැදිලි කරනවා සමහර කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් මේ අතිශෝක්තියක්ද, මේක දහමට එකතු වෙච්ච බොරුවක්ද, මෙච්චර කොහොමද හඩන්නේ, මෙච්චර කොහොමද ලේ වැගිරෙන්නේ, එක ආත්ම භාවයක ලේ ගැලුමක් බැරල් එකක් ගැලුවත් මහසයුරක් පුරවන්න කොච්චර ඕනද? ඇත්තටම මේ සංසාරයේ ඉච්ඡර දීර්ඝද? අශ්‍රද්ධාවන්ත කෙනෙකුට, බුදුනුවණ විශ්වාස නොකරන කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගැන අපි දන්නවා බුදුහාමුදුරුවෝ බුදු වෙන බෝධිසත්ව කාලේ නොකලේ එක වරදයි. බෝසත් අවදීදී හැම වරදක්ම සිද්ධ වුණා. හැම පාපයක්ම කළා. හැබැයි බොරු කිව්වේ නැහැ. බෝසත් අවදීයේ නොකළ වරද බුදු වෙලා අපිව බිය කරන්න බුදුහාමුදුරු බොරුවක් කියයිද? බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දැක කරන දේශනාවක්මයි මේ. උන්වහන්සේගේ නුවණ, උන්වහන්සේ පිළිබඳ විශ්වාසය, ගෞරවය ඇතනම් බුදුනුවණේ තරම ප්‍රමාණය හඳුනනවා නම් මේ දේශනාව පිළිබඳව සැක උපදින්නේ නැහැ. එහෙම නැති කෙනෙකුට නම් සාධාරණ සැකයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් අපේ සංසාර ගමන කෙටි එකක් නම් නෙවෙයි, ආපු ගමනක්. ඒ දුක සුසුම ලේ කඳුලට නිමාවක් තිතක් තියන්න ලැබිච්ච අවසානම අවස්ථාව මේ මොහොත, මේ මිනිස් ජීවිතය. මේ මොහොතේ එතනට තිතක් තියාගන්න බැරි වුණොත්, නැවතුමක් තියාගන්න බැරි වුණොත් ආපහු මේ සංසාරේ කොච්චර කාලයක් යන්න වේවිද කියලා කියන්න බෑ. ලේ කඳුළු වගුරුවනේ. එනිසා අපිට ලැබිච්ච අන්තිම අවස්ථාව මේ මොහොත. හැබැයි අපට එක ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන දුක, සංසාර දුක අපට පේන එකක් නෙමෙයි, අපි දන්න දකින එකක් නෙමෙයි. අපට තේන්නේ මේ ලෝකේ තියෙන සැප සම්පත් ටික. ඒක නුවණින් දැනගන්න ඕන, දැකගන්න ඕන ධර්මතාවයක්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ නිවසේ අපි දැන් මේ වෙලාවේ කමින් බොමින්, ගේ සින්දු කියමින්, නටමින්, ගයමින්, වයමින් බොහොම සන්තෝෂයෙන් දිවිගෙවෙනවා. කොන්න වෙලාවේ මේ ගේ හාත්පසින් ගිනි ඇවිලෙනවා. දැන් ගිනි ඇවිලෙන බව දන්නේ නැත්තම් අපි අර සතුටින් විනෝදයෙන් මෙතන දිවිගෙවෙනවා. හැබැයි ගින්න නතර වෙන්නේ නැහැ, ඒක ඇවිලෙනවා. යම් මොහොතක අපි සතුටෙන් ඉන්නවා කියලා ගින්න සිසිල් වෙන්නේ නැහැ. ගින්න අපිව දවලා දමනවා. ගින්නේ ස්වභාවය ඒක. ගිනි ඇවිලෙන බව දන්නවා. ඒත් මේ සැපත දාලා යන්නේ කොහොමද? මේ සැපත අතහැරලා යන්නේ මොනනම් මොඩෙක්ද? ඒ නිසා ගිනි ගත්තත් කමක් නෑ, මන්නම් යන්නේ නෑ මේක අතහැරලා. සමහරු කියනවානේ මේක අතහරින්න බෑ, මැරුණත්. මැරුණත් මන් අතහරින්නේ. මැරෙන බව දන්නවා, දැන් පිච්චෙන බව දන්නවා. ඒ සැපතට ඒ තරම් ගිජු වෙලා එළුම් කරලා. තවත් සමහරු ඉන්නවා පින්වතුනි, සතුටෙන් දිවි ගෙවෙනවා. ඔන්න ගිනි ඇවිලිලා කියලා දැනගන්නවා. දැනගත්තාම මේ ආස්වාදයට වඩා ඒ ආදීන වේ බරපතලයි. ගින්නට දැවිලා පිලිස්සලා යනවා. එනිසා ඊට කලින් මේ සියල්ල අතහැර දාලා එළියට පැන ගන්න ඕන කියලා දොරටුවක් හොයනවා. මෙන්න මේ වගේ තමයි පින්වතුනි, සමහර වෙලාවට මේ මිනිස් සමාජයේ සමහරු ඉන්නවා බොහොම කමින් බොමින් සතුටින් ඉන්නවා. ගිනිගත් බව දන්නේ නැහැ. කොයි වෙලාවෙ හරි දවල පුළුස්සලා දමනවා. සමහරු ඉන්නවා ගිනිගත් බවක් දන්නවා. ඒ වුණාට මේ සැපත අතහැරලා යන්න බෑ. දැන දැනම ගින්නට වැටෙනවා. සමහරු ඉන්නවා ගිනි ඇවිලිච්ච බව දැනගත්ත හැටිය මෙතන සැපතක් තමයි. හැබැයි ඒ සැපතට වඩා එළඹෙන ආදීනවය බරපතලයි. ඒ ආස්වාදය අතහැරලා ආදීනවයෙන් මිදිලා නිස්සරණය කරනවා. අපි අපේ ස්වභාවයන් ගත්තොත් මෙන්න මේ ධර්මතා තුනට අයිති. සමහරු ඉන්නවා මේ සසර ගින්න දන්නේ නැහැ. එක ගින්නකින් නෙමෙයි, 11 ගින්නකින් දැවෙනවා අපි දන්නේ නැතු වුණාට. සමහරු ඒ 11 ගින්නකින් දැවෙනවා කියලා දන්නේ නැහැ. රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ දෝමනස් උපායාස ගිනිවලින් ගිනි අරගෙනයි මේ ජීවිතේ තියෙන්නේ කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසාම මේ ගින්නට මැදි වෙලා දැවෙනවා, පිච්චෙනවා. සමහරු ඉන්නවා මේ ජාති ජරා ව්‍යාධි මරණයෙන්, රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් අපි දැවෙනවා කියලා දන්නවා. දැනගෙනම මේක අතහැරලා යන්න බෑ. මේකට ඒ තරම් බන්ධනේ වෙලා. සමහරු ඉන්නවා දන්නේ නැහැ ගිනිගත් බව. හැබැයි යන්තමින් හරි දැනගත්තොත් මෙන්න මේ වගේ දුකක්, මේ වගේ ගින්නක් හත්පසින් ඇවිදිනවා කියලා මොන සැපත තිබුණත් අතහැරලා යනවා. අපි දන්නවා පින්වතුනි, අපේ ඉතිහාසයේ විමසලා බැලුවොත් මහ රජවරු රජ සම්පත් අතහැර දාලා, සිටුවරු සිටු සම්පත් අතහැර දාලා වනදහනට ආවා. මහා කප්පින හාමුදුරුව වගේ අය අහෝ සුකං, නහෝ සුකං, නහෝ සුකං, අනේ සැපයි, අනේ සැපයි, අනේ සැපයි කියමින් ගස් යට ගල් යට උන්වහන්සේ වැඩ හිටියා. සමහර දෙනා වහන්සේට සැකයක් ඇති වුණා, රජ සැප නේද මේ සිහි කරන්නේ මේ ඇත්ත කියලා. බුදුරජාණන් වහන්සේ ළඟදී විමසන්න තීරණය වුණා. බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක ස්වභාවයකින් මේ අදහස ඉදිරිපත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාගෙන් විමසුවා, ඇත්තද රජ සැප සිටු සැප සිහි කර කර අහෝ සැපයි අහෝ සැපයි කී කී තියනවා කියන්නේ? ස්වාමීනි, රජ ගෙදර සිටු ගෙදර අපට මොන සැපද තිබුණේ? අපි රාග ගින්නෙන් දවස දෙවි දෙවි හිටියා, ද්වේෂ ගින්නෙන් දෙවි දෙවි හිටියේ, මෝහ ගින්නෙන් දෙවි දෙවි හිටියේ, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ගිනිවලින් අපේ නිබඳව දෙවෙනින් හිටියේ සාමී නේදා නෙමෙයි සැප විඳින්නේ අදයි අපි සැප විඳින්නේ අන්න උන්වහන්සේලා විඳි විරාගික සැපය නිරාමිත සුවය අද්දකිනේ සැබෑ සැපේ පිළිබඳව කළ වර්ණනාවන් ඉවසා බලන්ට වටිනවා. හේසා පින්වතුනි අපිට මෙන්න මේ ගිනි වලින් නිදහස් වෙලා යන්න මාවතක් මේ මොහොතේ නිරාවරණය කරගත්තේ නැත්නම් අපි මේ ලැබිච්ච වාසනාවන්ත මිනිසාත්ම භාවය වාසනාවන්ත බුදු පහස සද්ධර්මී පහස ශාසනික උරුමය අපි ප්‍රයෝජනයට නොගෙන අතහැරියොත් සංසාර ගමනේ මේ තරම් අවාසනාවන්ත අවස්ථාවක් උදා වුණා කියලා කියන්න අමාරුයි. එනිසා අපි හැමෝටම තියෙනවා යුතුකමක් වගකීමක් තවරිලා තියෙනවා මෙන්න මේ උරුමය සොයා ගන්න. මේ ක්ෂණය මේ මොහොත නිසි මඟට යොමන්න. ඒ නොලබපු එකම සැපය අපි මේ සංසාරේ බ්‍රහ්ම සැප විඳ සක්‍ර සම්පත් විඳ දිව්‍ය සම්පත් විඳ රජ සම්පත් සිටු සම්පත් විඳ නොවිඳපු සැපයක් නෑ මේ සසර ගමනේ. අපි නොවින්දේක සැපයයි ඒ විමුක්ති සැපේ නිවන් සැපේ. අපි හැමදාම අත ගෑවුණු විඳපු සැප ගැන නෙමේ හිතන්න ඕන නොවිඳපු සැපත ගැන. එනිසා අපට පුළුවන් ඒ නොවිඳපු සැපත මේ ජීවිතේදීම උදා කරගන්න. ඒක අමාරු නෑ. ඒ සඳහා ශාසනය ධර්මයේ කල්යාණ මිත්‍රයෝ මේ ජීවිතය තුල අපට හොයා ගන්න පුළුවන්. හැබැයි අපි ළඟට හොයාගෙන එන්න නැති වෙන්න පුළුවන්. අපි හොයාගෙන ගිහිල්ලා හරි ඒ සත්පුරුෂ ආශ්‍රයේ මඟ පෙන්වීම ලබන්න ඕන පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දාපට දේශනා කළා මහන්නේ මම නුඹලාට අවශ්‍ය දෙන විවිධ විදිහෙන් කතා කළා. මහා කාරුණික වූ උඹලට අනුකම්පා කරන ශාස්ත්‍රවරයෙක් හැටියට යමක් කිව යුතු නම් ඒ සියල්ල උඹලට කියා දුන්නා. සුක්මුල් තියෙනවා, අරණ්‍ය තියෙනවා, ශූන්‍යාගාර තියෙනවා. යන්න ඒ තැන්වලට ගිහිල්ලා අප්‍රමාදී වෙන්න. පසුව පමා වීමෙන් විපිලිසර නොවන්න කියලා උන්වහන්සේ බොහොම සංවේදීව එදා භික්ෂුන් නමතලා දේශනා කළා. එනිසා ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට ඒ සසර කතරෙන් එතර වීම සඳහා මේ ස්වල්ප කාලය තුල මොන වගේ දහමක් දෙගන්නේ? උන්වහන්සේ අපට අනුකම්පාවෙන් තිරුණුවන් පා වදාරන මොහොතේ උන්වහන්සේ දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදව සම්පාදනය කරගන්න කියලා මොනවද? කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. මෙන්න මේ වචන දෙකේ ලොකු අර්ථයක් තියෙනවා පින්වතුනි. බ්‍රහ්මචර්ය කියනකොට, බ්‍රහ්මචර්යාව කියනකොට අපි හුඟක් දෙනෙගේ හිතට එන්නේ ඒ ආවාහ විවාහ ආදීන් වෙන් වෙලා ගත කරන ජීවිතය කාම සේවනයෙන්, මෙවුන්දම් සේවනයෙන් වෙන් වෙලා ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී කියලා. ලෝක සම්මතය තුළ ඒ පැවැත්මක් බ්‍රහ්මචාරී බ්‍රහ්මචරියාව තමයි. හැබැයි මේ බ්‍රහ්මචරියාව බ්‍රහ්මචරියාව කියනවා කුමකටද බ්‍රහ්මචරියාව කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු තැන්වල. උන්වහන්සේ සඳහා දුන්න නිර්වචනය බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාවට. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බ්‍රහ්මචර්යාව නමින් නම් කළේ. එතකොට චරිතබ්බං බ්‍රහ්මචර්යං කියනකොට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියනකොට ආවාහ විවාහ ආදීන් වෙන් වෙලා ඉන්න කියපු එක නෙමෙයි මේ කලේ. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ප්‍රතිපදාවෙහි හැසිරෙන්න කියන එකයි උන්වහන්සේ මේ අනුකම්පාවෙන් දේශනා කළේ. හැබැයි අපට ගැටලුවක් තියෙනවා. අපට පුළුවන්ද ලෝකෝත්තර ප්‍රතිපදාවෙහි හැසිරෙන්න? ලෝකෝත්තර ප්‍රතිපදාවෙහි හැසිරෙන්න පුළුවන්. ලෝකෝත්තර ප්‍රතිපදාව ඉපදිලා තියෙනවා නම් ලෝකෝත්තර ප්‍රතිපදාව කියන එක පින්වතුනි තව කෙනෙක් උපදවාගත්ත මාර්ගයක තව කෙනෙකුට යන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර මාර්ගයේ උපදවාගත්තා. ඒ මාර්ගයේ හැමෝටම යන්න බෑ. ඒක උන්වහන්සේට විතරයි. ලෝකෝත්තර මාර්ගය කියන්නේ තම තමන් විසින් තම තමන්ගේ సంతාන තුල උපදවාගත යුත්ත. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉපදිලා තියෙනව නෙමෙයි තම තමන් විසින් තම තමන් තුල උපදවාගත යුත්තක් ලෝකෝත්තර ප්‍රතිපදාව කියන එක. සම්මයා සම්මාදිට්ඨිය සම්‍යක් දර්ශනය කියන එක අනුන්ට ඉපදිලා තිබුණාට මට වැඩක් නෑ. මම ඒ සම්‍යක් දර්ශනේ මා තුළ උපදවා ගන්න. කොන්න ඒ සම්‍යක් දර්ශනේ මා තුළ උපදවා ගත්තොත් ඒ සම්‍යක් දර්ශනේට පෙරපසු නැතුවම සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියන අංග ටිකක් උපදිනවා. අන්න ඒ ලෝකෝත්තර මාර්ගයේ හැසිරෙන්න පුළුවන්. එතකොට දැන් අපට තේරෙනවා ලෝකෝත්තර මාර්ගයේ හැසිරෙනවා කියනකොට ඒකාන්තයෙන් ආර්ය භාවයට පත් වෙනවා. ලෝකෝත්තර දර්ශනයේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපන්න කියන්නේ සෝතාපට්ටි මාර්ගයෙන් ආරම්භ වෙන්නේ. එතකොට අෂ්ටාර්ය භාවයේ තුල හැසිරීම. දැන් අපට ඒක ගැන කතා කරන්න ඕන නැහැ. මේ ඉන්න පිරිස අතරේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ලෝකෝත්තර ප්‍රතිපදාවට කවුරු හරි පැමුණුණා නම් පිවිසුණා නම් එහෙම අයට කාගෙවත් අනුශාසනාවක් උපදේශයක් ඕනේ නැහැ. පරප්‍රත්‍යයෙන් තොරයි. හැබැයි පින්වතුනි එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන. ලෝකෝත්තර ප්‍රතිපදාව කියනකොට හිතන්න එපා මම භාවනා කරන කෙනෙක්. මම අසුභ භාවනාව වඩනවා. මම කායානුපස්සනාව වඩනවා. මම වේදනානුපස්සනාව වඩන කෙනෙක්. මම චිත්තානුපස්සනාව වඩන කෙනෙක්. මම ධම්මානුපස්සනාව වඩන කෙනෙක්. මම අනිච්ඡානුපස්සනාව වඩනවා. දුක්ඛානුපස්සනාව වඩනවා. අනාත්මානුපස්සනාව වඩනවා. අසුභානුපස්සනාව වඩනවා. විරාගානුපස්සනාව වඩනවා. මේ අනුපස්සනා මම වඩන නිසා මමත් මාර්ගයේ ඉන්න කෙනෙක්, මාර්ගයේ වඩන කෙනෙක් කියලා කවුරු හරි හිතාගත්තොත් නම් ඒක ලොකු වැරද්දක් තියෙනවා. එහෙම වුණොත් අපට යන්න තියෙන මඟ පාර සම්පූර්ණයෙන්ම වැසී යන්න පුළුවන්. අපි කරන ක්‍රියාවක් මත මා සිටින්නේ ලෝකෝත්තර මාර්ගයේ කියලා තීරණය කරන්න එපා. ඒක සහේතුකව අපි මේ පැහැදිලි කරන්නේ. මොකද ලෝකෝත්තර මාර්ගය තුල හැසිරෙනවා කියනකොට ලෝකෝත්තර දර්ශනයකින් යුක්ත වෙන්න ඕන. ලෝකෝත්තර දර්ශනය කියලා කියනකොට එතන යෙදලා තියෙන්න ඕන සතර නුවණක්, සතර දැනුමක්. දුක පිළිබඳව නුවණ, දුකට හේතුව පිළිබඳව නුවණ, දුක නැති කිරීම පිළිබඳව නුවණ, දුක නැති කරන පිළිවෙත පිළිබඳව නුවණ. මෙන්න මේ සතර නුවණම එකතු වුණාට පස්සේ ලෝකෝත්තර ප්‍රතිපදාව හම්බ වෙන්නේ. ඒක මට පුංචි නිදර්ශනයකින් පෙන්නලා දෙන්න පුළුවන්, කාටවත් එහෙම නොවේ කියලා කියාගන්න බැරි විදිහට. ඒකට කිසිම කෙනෙකුට අභියෝගයක් කරන්න බෑ, නෑ නෑ එහෙම නෙමෙයි කියලා. ඒක දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, භූතයෙකුටවත්, මිනිස්සෙකුට, අමනුෂ්‍යයෙකුටවත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්න බැරි විදිහින් මට කියා දෙන්න පුළුවන් මේ ටික. ඔබ හිතන්න ඔබට තේරෙන අත්දැකීමක් මත මම මේ ටික කියලා දෙන්නම්. ඔබ දුර ගමනක් යනවා ඔබේ වාහනේ. දුර ගමනක් යන්න යනකොට වාහනේ අතරමඟ නතර වෙනවා. අතරමඟ නතර වුණාම ඔබ කුමක්ද කරන්නේ? වාහනේ ටිකක් කවුරු හරි අල්ලගෙන තල්ලු කරලා බලනවා ස්ටාර්ට් කරගන්න පුළුවන්ද කියලා. බෑ. බැටරි වයර් ගැලවිලාද කියලා බලනවා. එහෙමත් වෙලා නැහැ. තෙල්ලිවරද බලනවා. මේ තෙලු තියෙනවා. ඔක්කොම තියෙනවා දැන් යන්න බෑ. ඇයි යන්න බැරි? දැන් ඔන්න ඔබ එන්ජින් එක පිළිබඳව සාමාන්‍ය දැනුමක් හොයන්න ඔබ කරන්නේ එන්ජින් එක දිහාවට අවධානය යොමු කරනවා. දැන් ඔබ අතකදා යමක් හොයනවා. ඇයි මේ එන්ජින් එක ස්ටාර්ට් නොවෙන්නේ? ඔන්න හිතන්න ඔබ යමක් හොයමින් හොයමින් කොටසින් කොටස අවධානය යොමු කර කර යනකොට ඔන්න ඔබට දැනෙනවා, තේරෙනවා, පේනවා මෙන්න මේ කොටසයි කැඩිලා තියෙන්නේ. මෙන්න මේ අවයවය, මේ කොටස කැඩිලා. ඔන්න දැන් ඔබ යන්න බැරි බවට හේතුව හොයාගත්තා. යන්න බෑ, ඉදිරියට යන්න බෑ, යන්න බැරියයි මෙන්න මේ කොටස කැඩිලා. ඊළඟට දැන් ඔබට තේරෙනවා මේ කොට යන්න නම් මේ කොටස මේක ඇල්ල හදන්න ඕන. හදන්න ඕන කියන වැටහීමකුත් එනවා. හැබැයි හදාගන්නේ කොහොමද? ඒ කොටස හදන හැටි දන්නේ නැත්නම් ඒ කැඩිච්ච කොටස හදන හැටි දන්නේ නැත්නම් ඔබට හදනවා කියන ක්‍රියාව හම්බ වෙයිද? දැන් ඔන්න බලන්න මෙතන තියෙනවා දැනුම් තුනක්. යන්න බෑ කියන දැනුම තියෙනවා. යන්න බැරි යයි මෙන්න මේ කොටස කැඩිලා කියලා යන්න බැරි බවට හේතුව දන්නවා. මේ කොටස හදන්න නැතුව කොහොමදවත් කරන්න බෑ, හදන්න ඕන යන්න නම් කියලා හැදුවොත් යන්න පුළුවන් කියන තුන්වෙනි දැනුමක් තියෙනවා. හැබැයි හදාගන්නේ කොහොමද කියන නුවණ නැහැ. හදාගන්න හැටි දන්නේ නැත්නම් හදනවා කියන ක්‍රියාවට යන්න බෑ. හදනවා කියන ක්‍රියාවට යන්න බෑ. දැන් ඔන්න අපි හිතමු ඔබ මේක හදන හැටි දන්නවා. දැන් යන්න බෑ කියලා දන්නවා, යන්න බැරි මේ හේතුව කියලා දන්නවා. මේ හේතුව හැදුවොත, හැදුණු තැන හැදුවොත් යන්න පුළුවන් කියලා දන්නවා. යන්න පුළුවන් විදිහට මේක හදාගන්නේ කොහොමද කියලා දන්නවා. දැන් මෙන්න මේ සතර කාරණාවම සම්පූර්ණ නම් නේද මේ කැඩුණු කොටස හදනවා කියන වැඩපිළිවෙලට යන්න පුළුවන් වෙයි. දැන් ඔන්නෝගේ කොටස් දෙකක් තියෙනවා. ඔබ මෙතෙක් වෙලාවක් කළේ කුමක්ද? තල්ලු කළා, බැටරි වයර් ගලවලා බැලුවා, එන්ජින් එක හොඳට පරීක්ෂා කළා. ඔබ මේ කළ කාර්යයන් ටික යටත් අයත් වෙන්නේ හදනවා කියන ක්‍රියාවටද, කැඩුණු තැන, වැරදුණු තැන හොයනවා කියන ක්‍රියාවටදයි? ඇත්තටම මේ කොටසයි තියෙන්නේ හදනවා කියන ක්‍රියාවට. හදනවා කියන ක්‍රියාව අයිති වෙන්නේ කැඩිච්ච තැනත් හොයාගෙන කැඩුණු තැන හදන්න ඕන. හදන්නේ මෙහෙමයි කියන අවබෝධයකුත් ඇතිව දැන් එක මිටියෙන් තට්ටුවක් කළොත්, එක නට් එකක් ගැලෙව්වොත්, එක වොෂර් එකක් බුරුල් කළොත් දැන් කියන්න අයිතියක් තියෙනවා. වාහනේ හදනවා, කැඩුණු තැන හදනවා කියන්න අයිතියක් තියෙනවා. දැන් බලන්න, කැඩුණු තැන හදනවා කියන ක්‍රියාව හම්බ වේවිද කැඩුණු තැන හොයාගත්තේ නැත්තම්? කැඩුණු තැන හදන්නේ මෙහෙමයි කියන ක්‍රමෙත් දන්නේ නැත්තම්? දැන් ඔබ කැඩුණු තැන හොයලා හොයලා සමහරලාට කැඩිච්ච තැන හොයා ගන්නවා. හැබැයි හදන හැටි දන්නේ නැත්තම් මේකට බාසුන් නැහැ කෙනෙක් ගෙන්න ගන්න ඕන. ඔබේ ක්‍රියාව ඔබ නතර කරන විතරයි. ඔබ හදන්න පටන් ගන්න හදන හැටි දන්නවනම්, දැන් බලන්න වාහනේ හදනවා කියන ක්‍රියාවට යනකොට දැනුම් හතරක් මූලික වෙලා තියෙනවා. යන්න බෑ කියන දැනුම, යන්න බැරියයි මෙන්න මේ හේතුව නිසා කියන දැනුම, යන්න පුළුවන් කැඩුණු තැන හැදුවොත්, යන්න පුළුවන් විදියට හදාගන්නේ මෙහෙමයි. එක මේකට අලුතෙන්ම කෑල්ලක් දාන්න ඕන, එහෙම නැත්නම් මේක පාහන්න ඕන, එහෙම නැත්නම් මේක කම්බි කෑල්ලකින් මූකින් හරි ගැට ගහගෙන යන්න පුළුවන් කියලා හරි ක්‍රමයේ පිළිබඳව දන්නවනම් අන්න ඔබට පුළුවන් හදනවා කියන ක්‍රියාවට යන්න. දැන් මම හිතනවා ඔබට පැහැදිලි ඇති මම මේ කියන්න හදන දේ. දැන් බලන්න, හදනවා කියන ක්‍රියාව ලැබුණේ සතර දැනුම මූලික වෙලා. දැන් හදනවා. දැන් ඒ අවශ්‍ය විදිහට පිළිවෙලට ඒ කටයුත්ත කළා. හදලා ඉවරයිද? දැන් තව කළ යුත්තක් නැහැ. දැන් ස්ටාර්ට් කළා. බැලුවා හොඳයි ස්ටාර්ට් වෙනවා. දැන් යන්න පුළුවන්. දැන් තවත් කළ යුත්තක් නැහැ. අවසාන. අවසානයේදී කටයුත්ත නිමා කළේ හරියට කටයුත්ත කළ නිසා. හරි විදියට ඒක කළේ හරි විදියට දැනගත්ත නිසා. එහෙනම් දැන් වාහනය හදනවා කියන ක්‍රියාවට, හදනවා කියන ක්‍රියාවට පූර්වයෙන් කැඩුණු තැන හොයනවා, කැඩුණු තැන හොයා ගන්නවා, ඊළඟට ඒ කැඩුණු තැන හදන්නේ කොහොමද කියන දැනුමත් උපදවා ගන්නවා කියන මේ කාරණා ටික සම්පූර්ණ නම් විතරයි හදනවා කියන ක්‍රියාව ලැබෙන්නේ කියන එක අපට පැහැදිලි තේරෙනවා. එහෙනම් මෙන්න මේ ශාසනය තුල භාවනාව මාර්ගය ප්‍රතිපදාව කියන එක, ලෝකෝත්තර ප්‍රතිපදාව කියන එක අයිති අර හදනවා කියන දැනට. ඔබට කියන කෘත්‍ය කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අවස්ථා තුනක් තියෙනවා. සත්‍ය, කෘත්‍ය, කෘත කියලා. කෘත කියලා කියන්නේ අවසන්. අර වාහනේ හදලා ඉවරයි, දැන් ස්ටාර්ට් වෙන, දැන් යන්න පුළුවන්, ආයි කල යුත්තක් නෑ කියලා දැනගත්ත දැන. කෘත අවසන්. මොනවාද අවසන්? දුක පිරිසිඳ දැකලා අවසන්. සමුදය ප්‍රහාණය කරලා අවසන්. නිරෝධය සාත් කරලා අවසන්. මාර්ගය වඩලා අවසන්. ආයි ඉතුරුවක් නෑ.
ඒ රහතන් වහන්සේගිට. එතකොට එතනට එන්න පුළුවන් වුණේ අවසන් වෙන විදිහට කළ නිසා. අන්නේ ක්‍රියාවට කියනවා කෘත්‍ය. චතුරාර්ය සත්‍ය දෙවෙනි අවස්ථාව අවබෝධයේ කෘත්‍ය අවස්ථාව. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය, සමුදය සත්‍යයේ කෘත්‍ය, මා නිරෝධ සත්‍යයේ කෘත්‍ය, මාර්ග සත්‍යයේ කෘත්‍ය ක්‍රියාව. හදන අවස්ථාව. දැන් හදන අවස්ථාවක් ලැබුණේ කෙළුණු තැන හොයාගත්ත නිසා, හොයාගෙන එතන හදන්නේ මෙහෙමයි කියන නුවණක් ආපු නිසා. නැත්තම් හදන්න බැහැ. එහෙනම් ඔන්න කෘත්‍ය කියන අවස්ථාව ලැබෙන්නේ මේ කාටවත් මේ ශාසනික ප්‍රතිපදාව තුලත් සත්‍ය හඳුනාගන්නේ නැතුව. දුක්ඛ සත්‍යයේ සත්‍ය, සමුදය සත්‍යයේ සත්‍ය, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. මේ සතර දැනුමට නොපැමිණ සත්‍ය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි වඩනවා කියන, හැසිරෙනවා කියන වැඩපිළිවෙල මේ ලෝකෝත්තර මාර්ගය තුළ මම මේ කියන්නේ ලෝකෝත්තර මාර්ගය තුළ හැසිරෙනවා කියන ක්‍රියාව කෙනෙකුට ලැබෙන්නේ නේ මේ සත්‍ය ඥානවලින් තොරව. සත්‍ය ඥානවලින් තොරව කෘත්‍ය ක්‍රියාව හම්බ වෙන්නේ නේ. එතකොට මම කරන ක්‍රියාව ලෝකෝත්තර මගයි, මම ලෝකෝත්තර භාවනාවක් වඩන්නේ ලෝකෝත්තර මාර්ගයේ හැසිරෙන්නේ කියලා කවුරු හරි කියනවා නම් එයා කියන්න ඕන මේ සත්‍ය කියන අවස්ථාව පසු කරපු කෙනෙක්. එතකොට මොකද්ද දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. ඔය හතරට කියනවා මොකක් කියලාද? සමාධිත්‍ය. කතමංචාවසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ සතර නුවණට. එතකොට දුක දැනගන්නවා, දුකට හේතුවක් දන්නවා, නැති කිරීමක් දන්නවා. නැති කරන්නේ මෙහෙමයි. දුක නැති කරන්නේ මෙහෙමයි කියනත්, හදන්නේ මෙහෙමයි කියනත් නුවණ ඇතුවයි පටන් ගන්න. එතකොට අන්නේ සතර නුවණක් ඇතිව යමක් කරනවා නම් ඒ කෘත්‍ය, ඒ ක්‍රියාව හරි. එහෙම කෙනාට කියන්න අයිතියක් තියෙනවා මාර්ගයේ ඉන්නේ, මම මාර්ගයයි වඩන්නේ කියලා කියන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ අයිතිය සාධාරණද, එහෙම ප්‍රකාශයක් කරන සාධාරණ අයිතියක් තියෙනවද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඔබ ළඟපු දුක්ඛේ ඥානයේ, සමුදය ඥානයේ, නිරෝධ ඥානයේ, මාර්ග ඥානය කියන්නේ මොකද්ද කියලා දහමට අනුව විමර්ශනයේ කියෙදිලයි. කාගේ හරි පැවරුමක් වෙන්න බෑ. මෙන්න මෙහෙම භාවනා කරන්න, මෙහෙම අසුභේ බලන්න, මෙහෙම අනිත්‍ය බලන්න, මෙහෙම දුක්ඛ බලන්න, මෙහෙම අනාත්මය බලන්න, මේ විදිහට මෙනෙහි කරන්න කියලා කාගේ හෝ පැවරුමක් නම් අපි භාවිතා කරන්නේ මම දැනගෙන නෙමෙයි මේ හදන්න යන්නේ. කැඩුණු තැන දන්නේත් නැහැ, කැඩුණු තැන හදන හැටි දන්නේත් නැහැ. අනුන් කියන නිසා අනුන්ගේ පැවරුමක් මා විසින් ක්‍රියාවට නගලා මම මාර්ගයේ වඩනවා, නිවන් මගේ ඉන්නවා කියලා කවුරු හරි හිතනවා නම් ඒක ප්‍රමාදී බවක්මයි, ඒක වැරදි පිළිවෙතක්මයි. ඒ ගැන අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා තේරුම් ගන්න ඕන. ඒ නිසා ඔන්න ඔය ලෝකෝත්තර දැනුම, සම්මාදිට්ඨිය, සත්‍ය ඥාන උපදවාගෙන වඩන පිළිවෙලට කියනවා බ්‍රහ්මචර්යාව කියලා. දැන් මේ බ්‍රහ්මචර්යාව කියන එක උපදවාගත යුක්තක් නේ. සමාධිත්‍ය උපදවාගත යුක්තක්. සතර නුවණ ඇති කරගත යුක්තක්. දියුණු කරගත යුක්තක්. අන්න ඒ සමාධිත්‍ය උපදවා ගැනීම සඳහා නූපන් සම්මාදිට්ඨිය තම සංතහන තුළ උපදවා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් තියෙන්න ඕනනේ. උපන්නොත් සම්මාදිට්ඨිය ඒ මග යනවා කියන එක අමුතු කාරණාවක් නෙමෙයි. ඒක අමාරු නෑ. අමාරුව නූපන් සම්මාදිට්ඨිය උපදවා ගන්නවා කියන එක. දැන් මේකට මට පුළුවන් පුංචි නිදර්ශනයක් දෙන්න. අපි හිතමු හයිවේ එකක් තියෙනවා. අධිවේගී මාර්ගයක් තියෙනවා. ඒ නිවැරදි ඍජු මාර්ගයක් තියෙනවා. දැන් ඔය හයිවේ එකට තියෙන හැමතැනින්ම ඇතුළු වෙන බෑනේ. හයිවේ එකට ඇතුළු වෙන තියෙනවා තිවිසුම් මාර්ග. තිවිසුම් මාර්ගය කියන්නේ නෑනේ හයිවේ එක කියන්නේ. ඒකට තිවිසුම් මාර්ගයක් තියෙනවා. හැබැයි තිවිසුම් මාර්ගය එක්තරා සීමාවක් තුළ තියෙන්නේ. ඊළඟට තියෙන ඒ පිවිසුම් මාර්ගයට ඇතුළු වෙන්න එකතු වෙන්න නොඑක් නොඑක් මාර්ග. දැන් අපි හිතමු අපි මෙතන ඉන්න තැන ඉඳලා මේ ඉන්න තැන නෑනේ හයිවේ එක. අපි ඉන්නේ මේ පැත්තට. අපි හිතමු අපි කැලේ ඉන්න කියලා. දැන් අපිට ඕන හයිවේ එකට යන්න. යන්න නම් ඉස්සෙල්ලා අපි කැලේ පඳුරු අස්සෙන් යන්න ඕන කොහාටද? හයිවේ එක තියෙන දිශාවට. අනුමාන තරමින් මොහොත දක්මත් තියෙන ඕන මේ වාහන සද්දේවත් වේගයෙන් යන නොනවති යන ශබ්ද මාත්‍රයක්වත් ඇහෙනව නම් හිතාගත හැකි මෙන්න මේ පැත්ත වෙන්න ඇති. ඒ අනුමාන තරම කොහොම වුණත් තිබුණොත් අපිට පුළුවන් ඉන්න තැන ඉඳලා කටුපඳුරු අස්සෙන් පැන පැන රිංග රිංග යන්න. ඔන්න යනකොට අපට හම්බ වෙන්න පුළුවන් අඩි පාරක්. ඔන්න ඒක දිගේ යනකොට කරත්ත පාරක් හම්බ වෙයි. ඒක දිගේ යනකොට තාර පාරක් හම්බ වෙයි. ඒක දිගේ යනකොට බස් පාරක් හම්බ වෙයි. ඒක දිගේ යනකොට පිවිසුම් මාවත හම්බ වෙයි. පිවිසුම් මාවතෙන් යොත් අධිවේගී මාවතට වැටෙන්න පුළුවන්. දැන් බලන්න පාරවල් කීයක් වුණාද කියලා අපි හිතපු තැනට සාපේක්ෂව. දැන් අපි ඉන්න තැන ඉඳලාම හයිවේ එක මෙතෙන්ට ගන්න හැදුවොත් හයිවේ එක මෙතෙන්ට එන්නේ නැහැ. අපි හයිවේ එක ළඟට යන්න ඕන. ඒ වගේ අපි මෙන්න මේ දහම අපි ඉන්න තැනින් පටන් ගන්න ඕන. ඉන්නේ කොතනද? එතනින් අපිට පටන් ගන්න පුළුවන්. එනිසා අපිට ඕන හයිවේ එකට පිවිසෙන නොවරදින මගට යන්න පිවිසුම් මාර්ගය. ඊළඟට අපි ඉන්නේ පිවිසුම් මාර්ගෙතනොත් ඈතනම් පිවිසුම් මාර්ගයට සමීප කරවන මාර්ගයක් අපිට ඕන කරනවා. මෙන්න මේම වැඩපිළිවෙලක්ම සාසනික වැඩපිළිවෙල වල හැටියට නම් කරන්න පුළුවන්. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ කත්තබ්බං කුසලං බහුං දේශනා පාඨයක් කළා. බ්‍රහ්මචරියන් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඒ සඳහා කත්තබ්බං කුසලං. කුසල් මොන කුසල්ද මේ කරන්න කිව්වේ? මොන කුසල්ද මේ කරන්න කියලා කිව්වේ? බ්‍රහ්මචර්යාවට උපකාර පිණිස නූපන් බ්‍රහ්මචර්යාව උපදවා ගැනීම පිණිස හේතු වෙන උපකාර වෙන යම් වැඩපිළිවෙලක් ඇත්නම් අන්න ඒ වැඩපිළිවෙල ගැනයි උන්වහන්සේ මේ කත්තබ්බං කුසලං කියන තැනින් දේශනා කළේ. පින්වතුනි මෙන්න මෙතන ටිකක් අපි හොඳින් විවරණය කරගත්තොත් මේ ලැබිච්ච ශ්‍රණය අපට හොඟා ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මෙතනින්. අපිට උදාහරණයක් ගත්තොත් කත්තබ්බං කුසලං කියන වචනේ අපි මෙහෙම අර්ථයක් කරගත්තොත් නූපන් සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස නූපන් බ්‍රහ්මචර්යාව උපදවා ගැනීම පිණිස යම් වැඩ පිළිවෙලක් ඇත්නම් ඒ කුසලයයි කියන තැනින් අපි තේරුම් ගත්තෝ. කුසලය කියන වචනේ නිර්වචනය කරගන්න වෙනවා කැඹුරට. මොකද අපි දන්නවා පින්වතුනි, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආඤ්ඤාභි සංඛාර කියලා පටිච්ච සමුප්පාදය අපි කියවෙනකොට සංස්කාර තුනක් ගැන කියවෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියනවා සතර අපායට හෙළන අකුසල කර්ම චේතනාවලට. පුඤ්ඤාභි සංඛාර කියලා කියනවා මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක, රූපී බ්‍රහ්ම ලෝක 11ක ප්‍රතිසන්දියේ උත්පත්තිය ලබා දෙන කර්ම චේතනාවලට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා එතන නම් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා ආනන්ද සංඛාර කියලා, අරූපී බ්‍රහ්ම ලෝක 4 ප්‍රතිසන්දිය ඇති කරවන කුසල කර්ම චේතනා හතරක් තියෙනවා. ඒ ටික ආනන්ද සංඛාර කියලා දක්වලා තියෙනවා. දැන් ඔබ කියන්න මට පින්වතුනේ, මේ පුඤ්ඤාභි සංඛාර ආනන්ද සංඛාර කියන දෙකම කුමක් වෙනසද පවතින්නේ? ජාතිය ප්‍රතිසන්දිය වෙනස. එතකොට ජාතිය ප්‍රතිසන්දිය වෙනස පවතිනවා නම් උපන්නෝ එතන ජරා මරණය තියෙනවද? තියෙනවා. ජරා මරණය නැත්නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය එතන තියෙනවද? තියෙනවා. එහෙනම් දැන් අපි නිවන කියලා බලාපොරොත්තු වෙන තැනකට යන්න හොයන මාර්ගය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් කරා ගෙනියන මාර්ගයක් වෙයිද? වෙන්න බෑනේ. ඒ පැත්තෙන් නිදහස් කරලා අජරාමර නිවන කරා ගෙනියන පිළිවෙතක් වෙන්න ඕන. එහෙනම් දැන් අපි කුසල් කරනවා, පින් කරනවා කියලා පුඤ්ඤාභි සංඛාර එදිනදා අපේ ජීවිතේ රැස් කරන පුණ්‍ය කර්මයේ ඉඳලා ධ්‍යාන චේතනා දක්වා අපට පුළුවන් තින් කුසල් වඩන්න අපි භාවිතා කරන. දැන් කවුරු හරි හිතුවොත් මම තින් කරනවා බොහොම කුසල් කරන කෙනෙක්, ඒ නිසා මම ලෝකෝත්තර මගට සමීප වෙච්ච කෙනෙක්, එහෙම නැත්නම් ලෝකෝත්තර මග ඉන්න කෙනෙක් කියලා කිව්වොත් ඒක නිවැරදිද? මේ දැන් අපි උගාවක් විවරණය කරගන්න ඕන. මොකද අපි හිතාගෙන ඉන්නවා අපි නොයෙක් නොයෙක් දේ කරමින්, නොයෙක් නොයෙක් බණ භාවනා වඩමින් මම නිවන් මාගේ ඉන්නවා කියන. දැන් මම නිවැරදි කරගන්න ඕන මම රැස් කරන දේ මේ උපදවන කුසල චේතනා වෙන්න පුළුවන්. මම ධ්‍යාන භාවනා වඩනවා වෙන්න පුළුවන්. සිල් ගුණ පුරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒව පුඤ්ඤාභි සංඛාර ආනන්ද සංඛාර වලට නම් අයිති. ඒ පුඤ්ඤාභි සංඛාර ආනන්ද සංඛාර රැස් කරමින් ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් නිදුණු නිවන ගැන බලාපොරොත්තු වුණොත් ඇත්තටම ලබන්න පුළුවන්ද? අපි අවංකව මෙන්න මේ ගැන තේරුම් ගන්න ඕන. එහෙනම් කවදාවත්ම පුඤ්ඤාභි සංඛාර ආනන්ද සංඛාර රැස් කළා, අරූපී ධ්‍යාන කුසල චේතනා පහල කළත් ඔබ වඩන භාවනාවෙන් ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නම් එහෙනම් ඔබ බලාපොරොත්තු විය යුතුයි විඥානයේ ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය කොතනක හෝ හටගත්තොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් බලාපොරොත්තු විය යුතුයි. එහෙනම් දැන් අපි කරන ක්‍රියාව, අපි කරන වැඩපිළිවෙල තුළ
මේ ත්‍රිවිධ සංස්කාරණං ගොඩනැගෙන්නේ ත්‍රිවිධ සංස්කාරණං ගොඩනැගෙන්නේ අපි කායානුපස්සනාව වඩනවා වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩනවා වෙන්න පුළුවන්. අනිත්‍ය භාවනාව වඩනවා වෙන්න පුළුවන්. දුක්ඛානුපස්සනාව වඩනවා වෙන්න පුළුවන්. අනාත්මානුපස්සනාව බලනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ තුල ගොඩනැගෙන්නේ පුඤ්ඤාභි සංඛාර නම් ඔබේ නිවන පිළිබඳව බලාපොරොත්තුව කවදාවත් මේ ජීවිතයේ ඔය වැඩපිළිවෙල තුල ඉටු නොවන ප්‍රාර්ථනාවක්. මම මේ කියන තැන් වලට එකඟ නොවෙන්න පුළුවන්. ඔබට ඉඩක් තියෙනවා ඒ සඳහා අපෙන් විමසන්න, වාද විවාද සංවාදයකට උනත් එන්න. දැන් ඔබ අවංකව කල්පනා කරන්න, දැන් අපිට වැරදිලා තියෙන්න පුළුවන්. අපේ ජීවිත කාලය තුලම අපි උත්සාහවත් වෙලා තියෙන්නේ, අපි ගිහිල්ලා තියෙන්නේ, අපට පෙන්වලා තියෙන වැරදි පාරක් නම් මේ වැරදි පාර තුල තවත් ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රතිඵලය මේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්ද, ඉටු කරගන්න ඉටු වෙන පාරකද මම ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන මේ වෙලාව. මොකද තාම අපි ප්‍රමාදනේ හරි මාවතට ඉවිසෙන. මා දන්නවා හුඟක් දෙනෙක් පුණ්‍ය ප්‍රතිපදාවන් තුල, කුසල ප්‍රතිපදාවන් තුල හැසිරෙනවා. කායානුපස්සනාවෙන්, සතර සතිපට්ඨාන භාවනාවෙන්, අනිත්‍ය ආදී භාවනාවන්ගෙන් යුක්තයි. හැබැයි එය අවිද්‍යාව මත පදනම් වෙච්ච විඥානයේ ප්‍රතිසන්දිය ඇති කරවන සාසවා පුඤ්ඤ භාගයා උපදිවේපක්ඛා. මේ පැත්තට අයිති මාර්ගයක් තමයි භාවිතා වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කප්පබ්බං කුසලං බහුං කියලා කියනකොට උන්වහන්සේ මේ දේශනාව අවසානයේට තව වචනයක් එකතු කරලා තියෙනවා. අපේ විශේෂ අවධානය යොමු වෙන්න ඕන වචනේ මොකද්ද? නත්ති ජාතස්ස අවරණ කප්පබ්බං කුසලං බහුං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස අවරණ. උපන්නහුට උපන්න අජරාමර බවක් නම් නැත. උපන්න දිරීමෙන් මරණයෙන් ගැලවීමක් නම් නැහැ. එතකොට මේ දේශනා පාඩේ මෙතන එකතු කළේ ඇයි? අපි වඩන කුසලය, අපි වඩන එකතු කරන පින නැවත නැවත ජාතිය නම් ඇති කරන්නේ, ඉපදීම නම් එකතු කරන්නේ, ජරා මරණ දුකින් මිදීමක් එතනින් බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් බුදුහාමුදුරුව අපට කුසලයක් වඩන්න කියනවා. මොන කුසලයේද? ජරා මරණයෙන්, ජාතියෙන් එතර කරවන, ජාතිය පිණිස නොපවතින, ජරා මරණයෙන් නිදහස් කරවන කුසලයකුයි අපිට වඩන්න කියන්නේ. එහෙනම් අපි මොකක් හරි දෙයක් කළාට හරියන්නේ නෑ. ඒ නිසා පින්වතුනි, අඹ ගෙඩිය නම් කඩා ගන්න ඕන. අඹ ගෙඩියේ තියෙන තැනමයි උඩ පයින්න ඕන. අඹ ගෙඩියේ එළිය ගහේ තියෙන මෙතන උඩ පැන්නට අඹ ගෙඩිය කඩන්න බෑ. උඩ පයින්න පුළුවන්. හයියෙන් උඩ පයින්න පුළුවන්. අඹ ගෙඩිය අහුවෙන්නේ නෑ. අබගෙඩිය අහුවෙන්න නම් කඩා ගන්න නම් අබගෙඩියේ තියෙන තැනට ඉලක්ක කරගෙන උඩපයින්න. එහෙනම් දැන් අපි කරන කුසල ප්‍රතිපදාව සම්මාදිට්ඨිය ඉලක්ක වෙලා තියෙන්න ඕන. සම්මාදිට්ඨිය ඉලක්ක කරගෙනයි උඩපයින්න ඕන. සම්මාදිට්ඨිය ඉලක්ක වෙච්ච ප්‍රතිපදාවක් වෙන්න ඕන මේ වඩන වැඩ පිළිවෙල. කවුරු හරි එක පාරටම කාගේ හරි ගුරුවරයෙක්ගේ ආචාර්යවරයෙක්ගේ මඟ පෙන්වීමකින් මේක මාර්ගයයි ඔබට ලැබෙන්නේ කියලා දායාදයක් හැටියට දුන්නු ප්‍රවේසම් වෙන්න ඒ තාමත්ම බරපතල වංචනිකේ. ඔබට ලැබිච්ච මේ අහඹු අවස්ථාව අහිමි කරන්න ආපු
මාරයාගේ වෙස්ගත්ත කෙනෙක් හැටියට සැලකුවට කමක් නැහැ. මේ ශාසනය තුල කාටවත්ම ඔබ මාර්ගයට යොමු කරනවා මෙන්න මාර්ග භාවනාව කියලා කවුරු කාටවත් දෙන්න බෑ. ඒ මාර්ගය කියන්නේ තමන් උපදවාගත යුත්ත නිසා. එහෙනම් මාර්ගයේ උපදින පිණිස, මෝපන් මාර්ගයේ උපදවනු පිණිස අපට තියෙන ක්‍රියාකාරකම් කත්තබ්බං කුසල. මොකද්ද ඒ ක්‍රියාකාරකම? අන්න අපට කවුරු හරි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් කියලා දෙන්න ඕන, මෙන්න මේ මාර්ගයේ හම්බ වෙන්නේ මෙන්න මේ දුක ගැන දැනුම, සමුදේ නිරෝධේ මාර්ගයේ දැනුම ලැබුණොත් සම්මාදිට්ඨිය උපන්නො, සම්මාදිට්ඨිය උපදින විදිහට මෙන්න මේ විදිහට කරන්න ඕන, මෙන්න මේ විදිහයි සම්මාදිට්ඨිය උපදවා ගන්න කියන අනුධර්මයක් අපට අනුශාසනා කළොත් අනේ ඒක වටිනවා, ඒක පූජනීයයි, ඒක ගෞරවයෙන් පිළිගන්න වටිනවා. එතකොට දැන් අපිට ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියලා වැඩපිළිවෙලක් හම්බ වෙනවා. ඒක දැන් මේ වචනේ නිකන් අහසින් වැටුණා නෙමෙයි, ඒක යම් අර්ථයක් ඇතුව මම මතක් කළේ. බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා, සාරිපුත්තේනි සෝත කියනවා, කොමකටද මේ සෝත කියන්නේ? සරියතාඳුර පිළිතුරු දෙනවා, සාමීනි අංගාටකින් යුක්ත මේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගයටයි සෝත කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි එසේමයි. සාරිපුත්තේනි සෝතාපන්නයා කියලා කියනවා. කාටද මේ සෝතාපන්නයා කියලා කියන්නේ? සාමීනි අංගාටකින් යුක්ත ආර්ය ශ්‍රාංගික මාර්ගයට කවුරු හරි පැමිණියා නම්, පිවිසුණා නම් ඔහුව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්නයා කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි ඒක හිමමයි. හොඳයි, සාරිපුත්තේනි සෝතාපන්න අංග කියලා තියෙනවා. මොනවද මේ සෝතාපන්න අංග කියලා කියන්නේ? ස්වාමීනි, මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පිවිසීම පිණිස යම් පූර්ව වූ වැඩපිළිවෙලක් ඇද්ද, ඒ උපකාරක ධර්මයෝ සෝතාපන්නාංග කියලා කියනවා. එනම් කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම ප්‍රතිපදාව. ස්වාමීන් මේ අංග හතරටයි සෝතාපන්නං. සාදු සාදු සාරිපුත්තේනි. ඔන්න සෝතාපන්න අංග. බුදුහාමුදුරුවෝ කත්තබ්බං කුසලං බහුං කියන තැනින් දේශනා කළේ අර නත්ති ජාතස් අමරණං කියන වචනයත් උඩලා, නැවත නැවත ජාතිය හටගන්න ඉපදීම පිණිස හේතු වෙන දේ රැස් කරන වැඩපිළිවෙලකට යන්න නෙමෙයි, ජාතිය නැති කරන ජරා මරණයෙන් අත්මුදවන වැඩපිළිවෙලකට අදාළ දේ ආරම්භ කරන්න කියන ඉගැන්වීමයි බුදුහාමුදුරුවෝ අර දේශනාව තුළින් මතක් කළේ. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? දැන් කෙනෙක් උත්තර දෙන්න පුළුවන්, භාවනා කරන්න ඕන. මොන භාවනාවද? අනිත්‍ය භාවනාව. මොන භාවනාවද? අසුබ භාවනාව. මොන භාවනාව? සතිපට්ඨාන භාවනාව. ඔන්න අපට ආපු උත්තරයක් තමයි පින්වතුනි, නිවන් දකින්න නම් භාවනා කරන්න ඕන. අපි ඔක්කොම ටික එකවර ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන තැනට තනි වචනයක් අරගෙන තියෙනවා, භාවනා කරන්න ඕන. ඒකත් විවිධයි, අනිත්‍ය භාවනාව, අසුභ භාවනාව, සතිපට්ඨාන භාවනාව, විවිධ භාවනා ක්‍රම තියෙනවා ඒ සඳහා. සමහර කෙනෙක් ආනාපාන සති භාවනාව, මේ භාවනාවෙන් තමයි නිවන් දකින්න හදන්නේ. එතකොට භාවනාව ඇත්තටම ධම්මානුධම්ම ප්‍රතිපදාවද? ධම්මානුධම්ම ප්‍රතිපදාව කිව්වේ භාවනාවටද? එතකොට අපි මොන භාවනාවද ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා තෝරගන්නේ? ඔබට මතකයි නේද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ භාවනා ඉගෙන ගන්න ගියාලාර කාලා මුද්දකාරාම පුත්ත තවුස්සරු ළඟට. ආලාර කාලාමගෙන් සමාපatti හතක්, රූපී ධාන හතරකුත්, අරූපී ධාන තුනකුත් ඉගෙන ගත්තා. වැඩුවා. උද්දකාරාම පුත්තගෙන් අටවෙනි ධානයත් නේව සංඥා නා සංඥා සමාපත්තියත් උපදවා ගත්තා. ඒ අෂ්ට සමාපත්තියම උපදවලා ඒ භාවනා මග මේ නිවන නොවේ, විමුක්තිය නොවේ, ජරා මරණයට උත්තර පිළිතුරු මෙහි නැත්තේ කියලා ඒ ගුරුවරු ඒ මාර්ගයේ ඒ ප්‍රතිපදාව අතහැර ගයා ශීර්ෂයට වැඩිය බව ඔබට මතක නැද්ද? ඒ අතහැරලා ගියා නේද? එතකොට මම අද දවසේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා තෝරගත්ත භාවනාව යම් විදිහකින් හරි උන්වහන්සේ එදා අතහැරලා ගිය දෙයට අයිති එකක් වුණා. උන්වහන්සේට බැරි වෙච්ච දේ මට පුළුවන්. ආලාර කාලා මුද්දකාරාම පුත්තලා ඒ අෂ්ට සමාපatti දක්වා ගිහිල්ලා ජරා මරණයෙන් මිදෙන්න බැරි වුණා. බෝධිසත්වයන් වහන්සේත් නේව සංඥා නා සංඥා සමාපත්තියට වඩලත් අනේ ජරා මරණයෙන් මිදෙන්න මෙතනින් බෑ කියලා අතහැරියා. මට පුළුවන් වෙයිද? එහෙනම් දැන් ඔබ කියන්න මට පින්තුනේ ඔබ වඩන භාවනාව එයින් වෙන් වූ උන්වහන්සේ අපහැරිය ප්‍රතිපදාවෙන් තොර වූ මේ ශාසනික ප්‍රතිපදාවමයි කියලා නියත වශයෙන් නම් කරන්නේ කොහොමද? මොකක්ද ඒ සඳහා තියෙන සාක්ෂි න්‍යාය? අන්න මට ධම්මානුධම්ම ප්‍රතිපදාව කිය ලෝකෝත්තර ප්‍රතිපදාව නෙමෙයි, ධම්මානුධම්ම ප්‍රතිපදාව තුලත් මට තියුණු නුවණකින් මේ වැඩපිළිවෙල ගැන හිතන්න වෙලා තියෙනවා. කොහොම හරි සිල්වත් වීම, කොහොම හරි සමාධි වැඩි වීම, කොහොම හරි අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණීය බැලීම ධම්මානුධම්ම ප්‍රතිපදාව වන්නේ නැත. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් වෙන්න නම් ඊට අදාළ යෝනිසෝ මනසිකාරය මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ඉදිරිය තියෙනවා. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියනකොට අපි ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂකව කියන දෙපැත්තකින් බලන්න වෙනවා. මට තව කාලය දෙනවද මම කියන්න? වැඩිද නැන්නේ? වැඩි නම් නවත්තන්න ඕන නම් කියන්නේ. එතකොට ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂකව කියන දෙපැත්තකින් මේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම පිළිබඳව, නුවණින් කරුණු රැස් කිරීම පිළිබඳව කල්පනා කරලා තියෙනවා. දැන් අපි කියවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා තුනක්. දැන් එතනදී සතර අපායට හෙළන අපුඤ්ඤාභි සංඛාර එතනදී යෙදෙන්නේ මොනවද? ආයෝනිසෝ මනසිකාරය. සතර අපායෙන් ඉහළට උසවන පුඤ්ඤාභි සංඛාරයේදී මොනවද යෙදিলা තියෙන්නේ ඊට සාපේක්ෂකව? යෝනිසෝ මනසිකාරය. පුඤ්ඤාභි සංඛාරයට සාපේක්ෂව ආනිඤ්ඤ සංඛාරයේදී ඒත් යෙදিলা තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. හැබැයි නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති. අහලා තියෙනවද මේ දේශනා පාඩේ? නිවනට සාපේක්ෂකව හැම උපතක්ම දුගති. අපි දුගති කියන්නේ නතර අපායනේ. ඒ ලෝකයට සාපේක්ෂ නිවනට සාපේක්ෂක වෙනකොට නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂකව හැම උපතක්ම දුගති. ඒයි
ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් වෙන්න උණු නිසා ඒ හැම තැනකම දුක්ඛ ආර්ය ලක්ෂණය පිහිටලා තියෙන නිසා. එහෙනම් එතකොට ලෝකයට සාපේක්ෂක යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා අපිට දැන් තේරෙනවා. දැන් ඔය මනසිකාරය ද ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්න ඕන. එහෙමනම් දැන් මම භාවිතා කරන යෝනිසෝ මනසිකාරය මෙන්න මේ තුන් සංඛාරයන්ට අයිති නේ. ඒ තුන් සංඛාරයන්ට අයිති නැති මනසිකාරයක් මම භාවනා වශයෙන් පවත්වන්න මම දන්නවා කියලා කියන්න පුළුවන් සමත්කමක් මට තියෙනවද, තමන්ට තියෙනවද? ඔන්න ලෝකෝත්තර ප්‍රතිපදාව නැත්තම් මම නිවැරදිව ලෝකෝත්තර ප්‍රතිපදාව උපදින ප්‍රතිපදාවකවත් ඉන්නවා කියලා සතුටු වෙන්න පුළුවන්, සතුටු වෙන්න යම් හැකියාවක් තියෙනවනම් මම මෙන්න මේ තුනට අයිති නැති යෝනිසෝ මනසිකාරයක් මම දන්නවා, හඳුනනවා කියන්න පුළුවන්. ඔබ ඔබට අවංක වෙන්න, ඔබ ඔබට අවංක වෙන්න. කවුරුවත් පුද්ගල ඇදහිල්ලකට යන්න එපා කවදාවත්. පුද්ගලයෙකු පිළිබඳව විශ්වාස කරන්න එපා. ශාස්ත්‍රවරයා ධර්මය, ඊදහා ශාස්ත්‍රවරු අපට නෑ. දැන් ඔබ අවංකව හිතන්න මේ තුන් සංඛාරයන්ට අයිති නොවන යෝනිසෝ මනසකාරයක් මට තිබේද? තියෙනවනම් ඔන්න ඒ ප්‍රතිපදාව අර නූපන් සම්මාදිට්ඨිය උපදවලා දෙන්න ඒක සමත් වෙනවා. හැබැයි ඒ යෝනිසෝ මනසකාරය කියන එක නිකන් හම්බ වෙන්නේ නෑ. ඒක ලැබෙන්නේ සද්ධර්මයෙන්මයි. සරියුත් හාමුදුරුව මහා ඥාන සම්පත්තියකින් යුක්ත වුණා. අක්ෂජි හාමුදුරුව කිව්වේ නැත්තම් තනියෙන් අවබෝධ කරන්න බෑ. ආනන්ද හාමුදුරුව මහා සතිමත් මහා නුවණැති. මන්තානිපුත්ත පුණ්ඩ හාමුදුරුවන්ගෙන් ඇහුවේ නැත්තම් වැටෙන්නේ අවබෝධ වෙන්නේ. එනිසා සද්ධර්මය අහන්න ඕන. මේ තුන් සංඛාරයන්ගෙන් මිදුණු ඒ පැත්තට බර නොවුණු යෝනිසෝ මනසිකාරයක් පිළිබඳව දැන හඳුනා ගන්න. එතකොට සද්ධර්මය කියන්නේ මොකද්ද කියන එකත් විවරණය වෙන්න ඕන. අපි බණ අහනවා තමයි. සද්ධර්මය කියලා කියන්නේ මොකද්ද? අපි ශ්‍රී සද්ධර්මයේ ඇහුවද නැද්ද කියන එකට සාක්ෂිය මෙතන තියෙනවා. අපට ශ්‍රී සද්ධර්මයේ ඇත්තටම සැබවින්ම ලැබුණා නම් මට දැන් හැකියාවක් තියෙන්න ඕන, මම උත්තරයක් හොයාගෙන තියෙන්න ඕන. අර තුන් සංඛාරයන්ටයි තියෙන්න ඕන. භවගාමී පුඤ්ඤභාගී පැත්තටයි තියෙන්න ඕන. මානසිකාරයක් පවත්වන්න මා හඳුනාගෙන තියෙන්න ඕන. මට ඒ දැනුම නුවණ ලැබිලා නැත්නම් මම තාම සද්ධර්මයේ ශ්‍රවණය කළේ නැහැ කියලා කිව්වට කමක් නැහැ. මනහලෙටි. හැබැයි මට ලැබෙන්න ඕන උත්තරේ ලැබිලා නැහැ ධර්මයේ. ධර්මයේ කියලා කියන්නේ මොන හරි අහන එක නෙමෙයි. මහා ගොඩක් දරාගෙන ඉන්න එක නෙමෙයි. ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේ යෝනිසෝ අයෝනිසෝ මනසකාරය පිළිබඳව දැනුම හදලා දෙන එකට. ඒ දැනුම මට තාම පිරিলা නැත්තම් ලැබිලා නැත්තම් තාම මට ධර්මයක් ලැබිලා නැහැ කියලා කිව්වට කමන්නේ. එබඳු ධර්මයක් නොලැබුණා නම් කල්යාණ මිත්‍රයෙකුත් හම්බ වෙලා නැහැ කියලා හිතුවට කමක් නැහැ. එහෙනම් තාම මට සත්පුරුෂ ආශ්‍රයයක් ලැබිලා නැහැ. සත්පුරුෂ ඇසුරක් ලැබුණා නම් සද්ධර්මයේ ලැබෙන්න ඕන. සද්ධර්මයේ ලැබුණා නම් මෙන්න මේ භවගාමී පැත්තෙන් මිදිලා භවය සිඳින භවය ඡේකරන ධම්මානුධම්ම ප්‍රතිපදාවට
හේතු වෙන යෝනිසෝ අයෝනිසෝ මනසකාරයන් පිළිබඳව දැනුමට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ දැනුම ඇති කෙනා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා. අන්න අපගේදී ඇති තැන උඩ පයින්න. එතන ඍජුවම එතකොට සම්මා දිට්ඨිය ඉලක්ක වෙනවා. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානේ, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥානේ නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ඒ සතර නුවණ පුරවන, සතර නුවණ වඩවන වැඩපිළිවෙල වෙන්න ඕන. දැන් මම මගේ වැඩපිළිවෙල තුල ඒ සතර නුවණ සතර දැනුම මට ලැබුණද ලැබෙනවද? මම මොනවා හරි භාවනාවක් වඩනවා වෙන්න පුළුවන්. ඒක ත්‍රිලක්ෂණ භාවනාවම වෙන්නත් පුළුවන්. හැබැයි මට දුක්ඛ සත්‍ය පිළිබඳව ඥානය, මේ දුකට හේතුවයි කියන නුවණක්, මේ නැති කිරීමයි මේ දුක නැති කරන්නේ මෙහෙම නේද කියන ක්‍රමයකුත් මට එනවා නම් ඉස්සෙල්ලා එන්න ඕන ඔන්නේ සත්‍ය ඥාන ටික. ඒ සත්‍ය වැටහෙන විදිහෙන් මම මේ ප්‍රතිපදාව ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරනවා නම් අන්න මම සත්‍ය ඥාන කියන තැනට ඇවිල්ලා කැඩුණු තැන හොයාගෙන කැඩුණු තැන හදන්නේ මෙහෙමයි කියන ක්‍රමයටත් ඇවිල්ලා ඔන්න පටන් ගන්නවා හදන්න. ඒක මාර්ගයක පුත්‍ය. එතකොට පින්වතුනි දැන් අපි තේරුම් අරගෙන තියෙන්න ඕන, එහෙනම් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කත්තබ්බං කුසලං බහුං කියනකොට උන්වහන්සේ අදහස් කළේ කොයි වගේ තැනක්ද? එහෙනම් මම මේ ශාසනයක් ලැබිලා දුර්ලභ මිනිසා ප්‍රභාවයක් ලැබිලා මේ ජීවිතය තුලත් මම කරගෙන යන්නේ භවගාමී කර්ම රැස් කරන පැත්ත නම් අනේ මේ ශාසනයෙන් මම පිහිට ලැබනවද? මේත කල්ප 32කට එහා පහළ වෙච්ච අරක තාපසතුමත් ධ්‍යාන භාවනා වඩලා බඹලෝ යන්න මොකද කිව්වා? මේ 20 අංක කල්ප ලක්ෂ්‍ය පෙරම් පුරලා බුදුනේ ඔබට මට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න මඟ කියලා දෙන්න නෙමෙයි, අජරාමර වූ නිවෙනට සමීප වෙන්න. එහෙනම් මම බුද්ධ ශ්‍රාවකෙක් වුණා වෙන්නේ ඇත්තටම උන්වහන්සේගේ අවබෝධයේ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ගත්ත නෙමෙයි. ඒකාන්ත මගකට මම පිවිසිලා මට ඒ සත්‍ය අවබෝධය කරා යන අනුමානයෙන් පටන් ගත්ත දැක්මක් නුවණ මා තුළ වැඩෙනවාද කියන අදහස මතයි ඒ ප්‍රතිපදාව ධම්මානුධම්ම ප්‍රතිපදාවක්ද කියලා අපට විවරණය කරගන්න ලැබෙන්නේ. එනිසා දැන් ඔබ කල්පනා කරලා බලන්න, අනේ මගේ ජීවිත කාලයේ ගෙවුණි කොමකටද? මට දැන් හැඟීම් වලට වහල් නොවි, මුවා නොවි, බුද්ධියෙන් නුවණින් මං කළ වැඩ පිළිවෙල පිළිබඳව සතුටු වෙන්න පුළුවන්ද? මේ පැත්තට අයිති නැති, මේ පැත්තටම අයිති යෝනිසෝ මනසිකාරයක් මං භාවිතා කළා, මං ඉගෙන ගත්තා, මට තියෙනවා කියලා සැබවින්ම සතුටු විය හැකිද? එසේ නොහැකිනම් අවංකව මේ මොහොතේම අපි වෙනස් කරගන්න වෙනවා. නිවැරදි හොයන්න වෙනවා. තාම මේ සඳහා ප්‍රමාදනේ අප්‍රමාදේන සම්පාදේත. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළේ, අනුශාසනා කළේ ওই ටිකට. හිංසා පින්වතුනේ ටිකක් හිතන්න, බුද්ධියට ඉඩ දෙන්න. මොකක්ද අපේ ජීවිතවලින් ඉටුවෙන්න ඕන කියන මේ ප්‍රතිපදාව කුමක්ද කියලා නිවැරදිව හඳුනා ගන්න
අපි මහන්සි වෙමු. මෙන්න මේ ජීවිතය තුළ ලෝකයට සාපේක්ෂක වූ කුසල ප්‍රතිපදාවක්, පුණ්‍ය ප්‍රතිපදාවක්, යම් යෝනිසෝ මනසකාරයක් පවත්නවා වෙන්න පුළුවන්. ඒකට ඇගැලීමක් තියෙනවා මේ ශාසනයේ. සබ්බපාපස්සකරණ අංකුසලස්ස උපසම්පදා. ඒකට ඉඩක් තියෙනවා. ඒකට ඒක ඉඩ වැන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. හැබැයි ඒක අවසානය කියලා කිව්වේනේ සචිත්ත පරියෝධපන. අනුශේ ධර්මයන්ගෙන් මෙහිත නිදහස් කරගන්න ඕන. සිතේ පිරිසිදු බව එදිනෙම යවසන් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ මග අපි හොයාගන්න වෙනවා. කොතනද අපි මේ සසරට බැඳිලා තියෙන්නේ? කොතනද අපි මේ දුක කියලා කියන්නේ? ලෝකෙ දුක කියලා කතා කරන තැනක් තියෙනවා. ලෝකෙම දන්න දුකක් තියෙනවා. හැබැයි බුදුහාමරු දුක්ඛේ ඥාන කියලා කිව්වේ ආර්ය සත්‍යයේදී දැක්කුවේ මේ මහා දුක් විඳලා අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍ය. මේ ලෝකෙ ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම්, බෞද්ධ, බෞද්ධ හැමෝටම තේරෙන දුක නන් නෙමෙයි. ඕක අවබෝධ කරගන්න නම් ඔච්චර දුක් විඳින්න ඕනේ. ඕක හැමෝම දන්නවා. දුකට හේතුවක් හැමෝම දන්නවා. දැන් බල්ලෙක් උනම් ගලක් ගත්තහම දුවන්නේ ඇයි? දුකට හේතුව දන්න නිසා. දුකෙන් මිදෙන්න තමයි දුවන්නේ. නිරෝධයක් දාන්න. නිරෝධයට මගක් දන්න දුවන එක තමයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය දන්න. එතකොට උන්වහන්සේ මේ සාරා සංකල්ප ලක්ෂ්‍ය දුක් විඳලා අවබෝධ කරගත්තේ මේ වගේ සරල දෙයක් නෙමෙයි. ගැඹුරු තියුණු තීක්ෂණ ධර්ම. ඒ ධර්ම අවබෝධ කරගන්න තරම් සුදුසුකම් ඔබට තියෙනවා. ජීවිතේ ජයගත්ත පිරිසක් ඔබ. එනිසා අපට මේ මග අහිමි වුණා නම් අහිමි වුනේ අපේ අනුවණ කම නිසා නෙමෙයි. අපට හරියට සත්‍ය ශාස්ත්‍රයක්, සද්ධර්මයක් අපට නොලැබුණු නිසා වෙන්න පුළුවන්. එනිසා තවදුරටත් අපි ප්‍රමාදී නොවි ඇත්තටම දුක කියන වචනයෙන් බුදුහාමුදුරුව අදහස් කළේ මොකක්ද? දුක කියලා කිව්වේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධේ කියලා කිව්වේ කොතනටද? පංච උපාදානස්කන්ධේ කියන එක සත්‍යයක පුද්ගලයෙකු මට්ටමින් ගත්තොත් වරදින්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ කියන තැනත් අපට හමු වෙනවා අවස්ථා දෙකක්. අවස්ථා දෙකක දිහම්බ වෙනවා. එක තැනක් සම්මුති, එක තැනක් පරමාර්ථ. ජාතිය කියන එකේ අවස්ථා දෙකක් හම්බ වෙනවා අපට. විශේෂයෙන් අපි කතා කළොත් ප්‍රතිසන්දි විපාක හා ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්දි විපාකය හා ප්‍රවෘත්ති විපාකය ජාතිය හැටියට අපිට කතා කරන්න පුළුවන්. එතකොට පංච උපාදානස්කන්ධය කියනකොට අපිට කියන්න පුළුවන් මේ බඹයක් පමණ සිරුර රූපස්කන්ධය, මේ තුල ඇති වේදනා, සංඥා, සංකාර, විඳීම්, හැඳිනීම්, කල්පනා කිරීම, දැනගැනීම, මේ සතර නාමස්කන්ධයේ මේ නාම රූප දෙක නේද පංච උපාදානස්කන්ධය. ඒ පුද්ගල වටපිටාව තුල, පුද්ගල සංකල්පයේ තුල එහෙම හඳුනා ගන්න පුළුවන් බවක් තියෙනවා. ඒ හඳුනා ගැනීම වැරදිනේ අර පුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර සඳහා. ඒක සාධකයක් වෙනවා. හැබැයි ලෝකෝත්තර ප්‍රතිපදාව සඳහා උතන බෑ. ওই සංකල්පේ මතන ඇදිලා බෑ. ඊට හැට යන්න ඕන. මොකද විදර්ශනාව කියන එක හම්බ වෙන්නේ නෑ ওই සංකල්පේ මත. මොකද විදර්ශනාව කියලා කිව්වේ? පච්චුප්පන්නාන ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥාන. දැන් මේ මොහොතේ උපන් ධර්මයන්ගේ විපරිණාමයේ දක්නා නුවණටයි විදර්ශනා ඥානකි. මොකද්ද මේ නොතේ මං? දැන් අපි නිකම්ම අනිත්‍යයි කියවට වැඩන්නේ, දුකයි කියවට, අනාත්මයි අසුබයි කියවට වැඩන්නේ. වර්තමානයේ උපදින ධර්මයන් හඳුනාගෙන තියෙන්න ඕන. වර්තමානයේ උපදින ධර්මයන් හඳුනාගෙනයි ඒක ගැන අපි කතා කරන්න ඕන. සම්මතය හා පරමාර්ථය කියන දෙක. එහෙනම් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අර මේ විදුලි බබුලක් දැල්වෙනවා.
දැන් මේක ස්විච් එක දාපු වෙලාවෙ ඉඳලා නොනිවි පවතින දැල්ලක් අපට පේන ආලෝකයක් පේනවා යම් මොහොතක නිවාදමන තුරෝක තියෙන. එතකොට ඔන්න දැල්ලපු වෙලාවෙ ඉඳලා නිවාදමන මොහොත දක්වාම පවතින ඔය විදුලි බුබුලේ ආලෝකයේ දකින්න සම්මතයේ හැටියට. ඔකේ පරමාර්ථයක් තියෙනවා. මොකක්ද? මේ මොහොතේ විදුලි ඒකකයක් දවමිනුයි ආලෝකයක් උපදින්නේ. දැන් ඒ විදුලිය ඒකකයේ දවමින් උපන් ආලෝකය වන දිගටම පවතින්නේ අපේ විදුලි මීටරේ කරගෙන විදිහක් නෑ. ඒක ඒකක ගණන වැඩි වෙන විදිහක් නෑ. ඒක ඒකක ගණන වැඩි වෙනවා කියලා කියන්නේ විදුලි මීටර ඒකක ගණන මෙහි දැවෙනවා වෙන්න ඕන. එහෙනම් මේ මොහොතේ විදුලි ඒකකයක් දැවිලා යම් ආලෝකයක් හටගන්නවා. ඒ ආලෝකයට හේතු විදුලි ඒකකයේ දැවි අවසන් වෙනකොට ඒ ඒකකය නිසා හටගත් ආලෝකයක් නිවෙන්න ඕන. ඊළඟට මොහොතේ දැල්වෙන්නේ තවත් විදුලි ඒකකයක්. ඊළඟට මොහොතේ තවත් විදුලි ඒකකයක්. ඊළඟට මොහොතේ තවත් විදුලි ඒකකයක්. එහෙනම් මෙන්න මේ පහන තුල තියෙනවා නිවි නිවි දැල්වෙන ධර්මතාවයක්. හැබැයි අපට පේන්නේ මේක එකට තියෙනවා. විද්‍යාත්මක ඇසකින් විද්‍යාත්මක ගවේෂණයකින් මේ පහන දිහා විදුලියේ දිහා බැලුවොත් මේක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. ඒක ඇත්තක්මයි. එහෙනම් දැන් දකින්න නොනිවි පවත්න අවස්ථාවක් නිවි නිවි පවත්න අවස්ථාවක් කියලා දෙකක් තියෙනවා මේ තුල. ඒ නිවි නිවි වේගයෙන් පවත්න අවස්ථාව පරමාර්ථයේ හැටියට නොනිවි පවතින පහන් ආලෝකයක් දැකීම සම්මතයේ හැටියටත් දකින්න. විදර්ශනාවදී ඔබට ගොදුරු වෙන්න ඕන හසු වෙන්න ඕන ඔය සම්මත අවස්ථාව නෙවෙයි සම්මතයේ දිවින පරමාර්ථ අවස්ථාව විදර්ශනාවට ලක් වෙලා තියෙනවා. අන්න ඒ හැකියාව අපි මේ ස්කන්ධ කතාවේදී තේරුම් ගන්න ඕන. ඒ ස්කන්ධ කතාවට එනකොට අර සම්මත පංචපාදානස්කන්ධයක් තියෙනවා. ඒ වගේම එක්සනික පංචපාදානස්කන්ධයක් තියෙනවා. සම්මත පංචපාදානස්කන්ධයේ උදේවය උපතහ නැතිවීම බලන්න බෑ කාටවත්. ඇයි? උපත ඇතිවීම උප්පත්තිය නැතිවීම මරණය කාටද බලන්න පුළුවන්? කාටවත් බෑ. එහෙනම් මේ ස්කන්ධයන්ගේ උදේවය දකින්න පුළුවන් තැනකුත් තියෙන්න ඕන. ක්‍රමයකුත් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? එහෙනම් මෙන්න මේ මොහොතක් පාසා උපදින අපි කියනවානේ මරණය ගැන කතා කරනකොට සනික මරණ, සම්මුති මරණ, සමුච්ඡේද මරණ කියලා. සනික මරණයක් තියෙනවා නම් සනික උපතකුත් තියෙනවා. මොකද්ද ඒ සනික උපත සනික මරණය? මෙන්න මෙතන තමයි ධර්මයේ හරය ගැඹුර. අපිට වඩාත්ම දකින්න පුළුවන් වෙන තැන අන්න ඒ ටික තමයි අපිට විදර්ශනාවට ඉලක්ක වෙන තැන. අපි එතන හොයා බැලුවොත් අර පහනේ ස්වභාවය වගේම දිලිදිලි මෙරි මෙරි යන ධර්මතාවයක් හම් වෙනවා. ඒ ටික මේ ආයතනයන්ගෙන් අපිට දකින්න වෙන්නේ. එහේ සවිඥානික වෙලා තියෙනකොට කරණාංශයේ දිව කය මනස කියන ආයතන පහට උපදින්න බෑ. ඇයි? සවිඥානික වෙන්න පුළුවන් ඒ ආයතනයයි. එක කරේට හිත හයක් උපදින්න පුළුවන්ද? බෑ. එක හිතක් එකවරක ඉපදිලා ඒක නිරුද්ධ වුණාට පස්සේ තව හිතක් උපදින්න පුළුවන් තමයි. එතකොට චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියලා විඥාන හයක් තියෙනවා. හැබැයි එකවරකට උත්පදින්න පුළුවන් මේ විඥාන හයෙන් එකකට. එතකොට යම් විඥානයක් දෝපන්නේ එතකොට ඒ ආයතනේ සවිඥානිකයි. යම් ආයතනයක්ද සවිඥානික එතකොට ඒ ආයතනයට අනුරූප කෘත්‍යයක් සිද්ධ වෙනවා. එහෙනම් සවිඥානික උනේ දැකීම. කනනම් සවිඥානික උනේ ඇසීම. නාසය දිව කයනම් සවිඥානික උනේ දැනීම. මනසනම් සවිඥානික උනේ දැන ගැනීම. අපි මේ ලෝකයේ තුල කරන්නේ මේ කාර්ය හතරයි. දිට්ඨ සුතමුත විඤ්ඤාත. මෙන්න මේ තුල තියෙනවා රක්ෂණික ක්‍රියාවලිය. එතකොට දැන් මේ මොහොතේ චක්ඛායතනය නම් එහෙනම් සවිඥානික වෙලා තියෙන්නේ. ඒ සවිඥානික වුණා කියන තැන තියෙනවා ස්කන්ධ පහ. මදුපිණ්ඩික සූත්‍රය මහා හත්ති පදෝපම සූත්‍රය කියවන්න. එහ රූපය දෙක රූප උපාදාන ස්කන්ධයට චක්කු විඥානේ විඥාන උපාදාන ස්කන්ධයට රූප සංඥාව චක්කු සම්පස්යෙන් හටගන්න වේදනා වේදනා උපාදාන ස්කන්ධයට රූප සංඥාව සංඥා උපාදාන ස්කන්ධයට රූප සංචේතනාව සංඛාර උපාදාන ස්කන්ධයට අන්න අපට හම්බ වෙනවා ආයතනයක් උපදින තැන ස්කන්ධ පහේ හට ගැනීම. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති. අන්න ඉපදීම හම්බ වෙනවා. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. යම් ආයතනයක් සවිඥාන උනානම් ඒ ආයතනයන් ඉපතිලාභේ. එතනම තියෙන මොනවද? කන්දානම් පාතු භාවෝ. ස්කන්ධ ටික පහල වෙලා මහා අත්තිපදවම සූත්‍රයේ බෙදා දක්වන විදිහට අන්න හැමතිස්සම. එතකොට චක්ඛායතනේ එහෙ සවිඥානික වෙලා තියෙනකොට කනනාසය දිව කය මන කියන ආයතන පහට මොකද වෙලා තියෙන්නේ? එක්ක මෙරිලා කියන්න ඕන, එක්ක රූපන්නේ කියන්න ඕන. මෙරිච්ච එකත් එක්ක තත්ත්වය පුද්ගලයාට ඉන්නත් බෑ. නූපන් පැත්තේ නූපන් ස්කන්ධ ටිකත් එක්ක සත්‍ය පුද්ගලයෙකුට ඉන්නත් බෑ. සත්‍ය පුද්ගලයෙක් මම ඉන්නවා නම් ඉන්න ඕන. දැන් මේ වර්තමානයේ ඉපදිලා තියෙන ධර්ම tattෙක්. එතකොට වර්තමානයේ උපදින ධර්මය වර්තමානයේම සිදෙනවක් දකිනවා නම් වර්තමානයේ උපදින ධර්මය වර්තමානයේ සිදෙනවක් දකිනවා නම් එහෙනම් සත්‍ය පුද්ගල ගැන කවර කතාවද? අතීතාන්තයෙන් මිදෙනවා, අතීතයෙන් ආවෙනේ මෙතනමයි හටගත්තේ. අනාගතයට ගියේ නැහැ, මෙතනමයි බිඳුනේ. අතීත අනාගත අන්ත දෙකෙන් මිදෙනවා. වර්තමානයේත් දකිනවා. ඉතින් මෙන්න මේ වගේ සත්‍යයක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ එක්ෂණික ක්‍රියාවලිය පිළිබඳ වුණුණක් තිබුණා. දකිනවා කියන්නේ මොකද්ද කියන වැටහීම තිබුණා. දැකීම දැකීමෙන් අවසන් වෙන්න ඕන. දැකීම දැකීමෙන් අවසන් වීම දැකීම දක්වා අපේ යෝනිසෝ මනස්කාරය අපේ නුවණ වැඩෙන්න ඕන. දැකීම කියන ධර්මතාවය නොදැන අපේ හැ අනිත්‍ය රූපය අනිත්‍ය චක්කු විඥානය අනිත්‍ය කියලා බැලුවා. ඒක හිස් ක්‍රියාවක්. ඒක කුසල ක්‍රියාවක්, පුණ්‍ය ක්‍රියාවක් වෙන්න පුළුවන් භවගාමි නිවන පිණිස හේතු වෙන ප්‍රතිපදාවක් නෙමෙයි. අපි ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියන්න ඕන යම් නුවණක් යම් දැක්මක් මත පිහිටලා. දැන් අපි ඇහැ අනිත්‍යයි කියන අපි ඇහැට පේන දේ, ඇහැ ඉදිරියේ තියෙන දේමයි දකින්නේ කියලා නම් ඉන්නේ. මෙන්න මේ අදහස හොඳට ගන්න. අපි ලෝකෙම ඉන්නවා මේ ටික විතරක් කියලා මම නවත්තනවා. තියෙන දේමයි පේන්නේ. පේන දේවල් තියෙනවා. මුළු ලෝකෙම ඉන්නේ මේ අදහසේද? ඔබත් ඉන්නේ මේ අදහසේනේ. තියෙන දේවල් පේනවා. පේන දේවල් තියෙනවා. දැන් අපි එනකොට දැකපු දේවල් තිබුණා. දැන් ආපහු යනකොටත් ඕනනම් ඒ දැකපු දේවල් බලාගෙන යන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්නවා, තියෙන දේම පේනවා, පේන දේම තියෙනවා. මෙන්න මේ මිත්‍යාවක් මේක. බුදුහාමුදුරුවෝ මේක ප්‍රතික්ෂේප කරා. මුළු ලෝකෙම මතකය උන්වහන්සේ අභියෝගාත්මක ප්‍රකාශනයක්. මේක ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මෙතනට සාක්ෂියක් අපිට නැත්තම් අපි එහේ අනිත්‍යය කියන එක තේරුමක් නැහැ. මෙන්න මේ බුදුහාරංගේ දේශනාව සනාථ කරගනිමිනුයි අපි එහේ රූපේ චක්කු විඥානේ අනිත්‍යයි කියන්න ඕන. නැත්තම් ඒක නිකන් කියවණක් විතරක් වෙනවා. අපි බලමු ඇත්තටම තියෙන දේද පේන්නේ කියලා. ඔබට දැන් පේන දේක් දිහා බලන්න. පුළුවන් නම් අර විදුලිය ආලෝකයේ දිහා බලන්න. එහෙම නැත්තම් මා දිහා බලන්න මාව පේනවද නැද මට? මාව දිහා බලන්න. දැන් මේ පුටුවේ ඉන්න හාමුදුරුවෝමද පේන්නේ? ඇහැ ඉදිරියේ තියෙන දේම පේනවා කියන අදහස අපි ඉන්නවනේ නේ? හොඳයි. දැන් අපි බලමු මේ තියෙන දේමද පේන්නේ කියලා. තියෙන දේමද පේන්නේ කියලා බලමු. බුදුහාමුදුරුවෝද හරි අපිද හරි කියලා බලමු. දැන් හොඳයි ඔන්න හොඳට බලාගන්න. බලාගෙනම ඉන්න. බලාගෙනම එක අතක් ඔසවලා ඇහි කන පැත්තේ කෙලවර පොඩ්ඩක් ටිකක් මෙහෙම හොලවන්නකො. පුළුවන් නම් ඒක ඇහ අනිත් පැත්තෙන් වහගත්තොත් මේක හොඳට පේනවා. එක ඇහක් අනිත් පැත්තෙන් වහගෙන එක ඇහක් මෙහෙම මෙහෙම ටිකක් තද කරන්න බුරු කරන්න මොකද වෙන්නේ? හාමුදුරු හෙල වෙනවනේ. හාමුදුරු උඩට පහළට හරහාට හෙල වෙනවනේ. එතකොට ඔය හෙල වෙන්නේ ඇත්තටම මේ පොටු ඉන්න හාමුදුරුවද? දැන් මම දිවයට එන්න බෑ ඔය හෙල වෙච්ච හෙලවිල්ලට. එතකොට තියෙන දේද පෙනිලා තියෙන්නේ? පෙනුන දේද හෙල වෙන්නේ? තියෙන දේද හෙල වෙන්නේ? පෙනුන දේ හෙල. එහෙනම් පෙනුන දේ තියෙන දේ එකක්ද දෙකක්ද? හොඳට බලන්න, හොඳට විශ්වාසයෙන් කියන්න ඕන. දෙකක් නේ. එතකොට එහෙනම් මට හෙල වෙන දෙයක් තියෙනවා. කලණය වෙන යමක් තියෙනවා. හැබැයි තියෙන දේ නම් නෙමෙයි හෙල වුනේ කියන දැනුම මට දැන් තියෙනවා. එහෙනම් මොකද්ද මේ හෙල වුනේ? ඇහැද හෙල වුනේ? ඇහැ හෙල වෙනවාද මේ උඩරට හරහට යනවා පෙනුනේ? ඇහැ වෙන්නත් බෑනේ. එහෙනම් චක්කු විඥානයේද මේ හෙල වුනේ? චක්කු විඥානයේද මේ උඩට පහළට යනවා දැක්කේ? සිත අපට දකින්න පුළුවන්. එහෙනම් දැන් ඇහැටයි තිත්නේ, රූපෙටයි තිත්නේ, චක්කු විඥානෙටයි තිත්නේ. දැන් හෙල වෙන එකක් තිබුණ නැද්ද? තිබුණා නෑ කියන්නත් බෑනේ. හෙල වෙන එකකුත් දැක්කා. හැබැයි ඇහැටයි තිත්නේ, රූපෙටයි තිත්නේ, චක්කු විඥානෙටයි තිත්නේ. එහෙනම් ඔය මොකද්ද දැක්කේ? ඇහැටයි තිනේටි, රූපේටයි තිනේටි, චක්කු විඤ්ඤාණයටයි තිනේටි. ඒත් ඇහැ නැත්තම් ඔය වගේ චලනයේ වෙන රුවක් හම්බ වෙයිද? නැහැ. ඇහැ ඉදිරියේ මෙබඳු රූපයක් නොතිබුණේ නම් ඒත් හම්බ වෙන්නේ නැහැ. ඇහැ තිබුණත්, රූපය තිබුණත්, චක්කු විඤ්ඤාණය හිත ඉබදනු තිබුණා නම් ඔය වගේ චලනයේ වෙන රූපයක් හම්බ වෙයිද? හම්බ වෙන්නේ. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් ඇහැට අයිති නැති, චක්කු විඤ්ඤාණයට අයිති නැති, රූපයටත් අයිති නැහැ. හැබැයි ඇහැ නැතුව, රූපය නැතුව, චක්කු විඤ්ඤාණය නැතුව මෙහෙම දෙයක් දකින්න බෑ. එහෙනම් අපිට අනුදහමක් වෙනවා. දැන් චලනයේ වෙන යමක් තියෙනවා. ඇහැටත් අයිති නැහැ, රූපයටත් අයිති නැහැ, චක්කු විඤ්ඤාණයටත් අයිති නැහැ. එබැයි ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය නැතුවත් මෙබඳු ධර්මයක් හමු වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කියන්න තියෙන්නේ? මේ හේතු ඇති කල්ලි මෙබන්දක් හට ගන්නවා. එතකොට ඒක පෙර කොහේ හරි තිබුණාද හටගෙන? නැහැ. පෙර නොතිබීම හටගත්තා. අතීතයේ ඉඳලා ආවද ඒ චලනය වෙන එක? නැහැ. අතීතයේ ඉඳලා ආවෙත් නැහැ. දැන් මේ චලනය වෙච්ච එක අනාගතයට කොහෙට හරි ගියාද? ගියෙත් නෑ. මොකද්ද වුනේ? පෙර නොතිබීම හටගත්ත, ඉතුරුවත් නැතුවම අවසන්. එතකොට දැන් අපිට ඇහැ අනිත්‍යයි කියන්න, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියන සාක්ෂියක් තියෙනවද? මේ හේතු නිසා නම් මෙබඳු චලනය වෙන එකක් හටගන්නේ. චලනය වෙන එක නැති වුණා කියලා කියන්නේ මොකද්ද? ඒ රූපේ චක්කු විඥානය අනිත්‍ය වුණා කියන්නේ සාක්ෂිය. දැන් අපි විදුලි සීනුවක පරිපථය ගැන අපි කල්පනා කළොත් අපි ගේ ඇතුලේ ඉන්නේ. බෙල්ලක වදිනකොට අරහේ එළියේ ස්පර්ශ වෙලා කියලා ගිහිල්ලා දොර ඇරලා බලන්න ඕනද? බෙල්ලක වදින න්‍යායෙන් දන්නවා අරහේ හේතු එකට ගැටිලා කියලා. ස්විච් එකට කවුරු හරි අත තියලා කියලා. දැන් ඒ භෞතික වූ ස්විච් එකත් ඇඟිල්ලත් විදුලියක් කියන මේ තුනම එකතු වෙන්න බෑනේ. ස්විච් එක එවුවත් විදුලිය සම්බන්ධයක් නැත්තම් මෙහෙ බෙල්ලක වදිනවද? නෑ. එහෙනම් මේ හේතු කාරණා තුනක් එකතු වෙලා තියෙනවා. එකතු වෙච්ච නිසායි මෙහි බෙල්ලක වැද. දැන් බෙල්ලක වැදෙන න්‍යායෙන් අපි දන්නවා නුවණක්. ඒක දකින්නවා කියන්නේ මේකයි නුවණින්. නුවණින් දන්නවා දැන් අරහේ ස්පර්ශ වෙච්ච නිසායි මෙහි වැදුනේ කියලා. දැන් මෙතන බෙල්ලක නතර වෙනකොට එළියට ගිහිල්ලා බලන්න ඕන දේ ස්පර්ශය නිරුද්ධ වෙලා කියලා. නේ. මේක නතර වෙන න්‍යායෙම දන්නවා. එහෙත් ස්පර්ශය දිනලා කියලා. එහෙනම් අපිට ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්න වෙන්නේ මේ හේතු නිසා හටගන්න ධහමක් දන්නවා නම් විතරයි. ඒ ධහමට මනස නොතබා මේවා අනිත්‍යයි කියන කියමන ඒක ගිරව් කියන කියමනකට වඩා වෙනසක් නෑ. ඒ නිසා අපි මෙන්න මේ බඳු දර්ශනයක පිහිටලා බලන්න පුළුවන් වුණොත් අපට හැමදෙස්සෙම දිත්තේ දිටවත්. දැන් බලන්න ඔබට චලනයේ වෙච්ච යමක් හම්බ වුණා. දැන් අපි හිතන්න දැන් අපි දැන් මේක යම් ක්‍රියාවක් කරලානේ ප්‍රතිඵලය ලැබුවේ. ස්වභාවිකවම අපි දකිනවා කියන තැන ඇහැට අයිති නැති රූපයට අයිති නැති චක්කු විඥාණයට අයිති නැති ඉබන්දක් නම් දකින්නේ. දැකපු දේ ආපහු දකින්න එන්න පුළුවන්ද කොහේ? යන එනකොට දැකපු දේ ආපහු දකින්න පුළුවන්ද කියලා? දකින්නේ නැහැ. ඒ දැකලා තියෙන්නේ මේ හේතු තුරටම අයිති නැති එකක් නම් ඒක කොහේ හරි ඉතුරු වෙලා තියෙනවද ආපහු කියලා බලන්න. නැහැ ඉතුරුවක්. එතකොට දැන් අපට ආපහු ගිහිල්ලා බලන්න පුළුවන් කියන්නේ? ඒ අනිත් වෙලාද? රූපය අනිත් වෙලාද? චක්කු විඥානය අනිත් වෙලාද? නෑ අනිත්‍යයි කියවට මොකද ආපහු ගිහිල්ලා බලන්න පුළුවන් නම් නිත්‍යයි. අනිත්‍යයි කියවට නිත්‍යයි. ඒ ආපහු ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් අනිත්‍යයි කියන්නේ මොන අපි ඒක අනිත්‍ය බව සාක්ෂාත්කත. එහෙනම් මට දැන් ආපහු දැකපු දේ ආපහු දකින්න බෑ. ආපහු දකින්න බෑ. දැන් ආපහු දකින්නවා කියලා තැනක් යෙදෙන්න පුළුවන් ආයි ඇහි රූපයයි චක්කු විඥානයේ එකතු වෙලා අර ක්‍රියාව කළොත් දැන් අපි උදාහරණෙදී දැන් ආපහු හෙලවෙන හාමුදුරුව හම්බ වෙයි. හැබැයි දැන් හෙලවෙන එකක් හම්බ වෙනවා ආයතරයක්. ඉස්සෙල්ලා හෙලවුණකද ආයි හෙලවෙන්නේ? ඉස්සෙල්ලා හේතු නිසා යමක් හටගත්තා නම් ඒක ඉතුරුවක් නැතුවම ඉවරයි. දැන් ආපහු හටගන්න පුළුවන් ආයි හේතු ගැටීම නිසා ආපහු එකක්. හැබැයි ඉස්සෙල්ලා එක නම් නෙමෙයි. අනිත්‍ය කියන්න ඕන ඔන්න ඔතනින්. අර හේතු නිසා හටගත් දෙයක් ඉතුරුවක් නැතුවම හේතු අවසන් වෙනකොට ඉවරයි. නැවත ආපහු මේ හේතු එකතු වෙලා ආපහු ඒ සමාන යමක් හටගන්න පුළුවන්. හැබැයි තමන් ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕන දැන්. දැන් හේතු නිසා හටගත්තා අරේ තියෙන එකක් ඉස්සෙල්ලා දැකපු එකක් මේ තියෙනවා නෙමෙයි. ඔකට මම උපමාවක් කියනවා බල්ලෙක් ගැන. හැබැයි දැන් කියන්න වෙලාවක් නැහැ. මම මෙතනින් ධර්ම දේශනාව නවත්තනවා. දැන් මොන වෙලා ගත වුණා. ඉතින් අද දවසේ අපේ සුසිල් මහත්මට පුෂ්පා නෝන මහත්මියට දිනේට බොහොම සතුටු වෙන්න පුළුවන්. නෝනාගේ මහත්මයාගේ දෙන්නගේ උපන්දිනේ ඊයේ. අද විවාහ සංවත්සරේ. මෙන් ඇත්ත දන්නේ ඉතියේ අදයි දෙකම අනුස්මරණයේ දින. ඉතින් විවාහය කියන එක ආදරයෙන් 32 වෙනි වතාවටත් සිහි කරන්න පුළුවන් වුණා නම් ඒ ජීවිතේ හරි වාසනාවන්තයි. මොකද අපි කියනවානේ බඳ ගහත්ත නිසා අතිමහි ගහනවා කියලා. ඉතින් එහෙම නැතු ඒක ආදරයෙන් සැමරුමක් බවට පත් වුණා නම් ඒක අගය කළ යුතුයි, ප්‍රශංසා කළ යුතුයි. ඒ සැමරුම තවත් වර්ධනවත් කළමින් උතුම් සද්ධර්ම දේශනාවක් අද දවසේ බොහෝ දෙනාට අහන්නට ශ්‍රවණය කරන්න සැලැස්සුවා. ඉතින් ඒ තුළින් උපදවාගත් මේ හැම කුසලයක්ම අපි හැම දෙනාටම ජාති ජරා මරණ ආදී සසර කතරින් එතරව ලැබෙන උතුම් නිර්වාණ අවබෝධය කල් නොයවාම මේ ජීවිතේම ලබන්නට මේ ධර්ම දේශනාව අපට සර්ණමේ ද්වාරයක්ම වේවා කියලා සාමිස්සම. මේ සිද්ධ කරගත් කුසල පුණ්‍ය ධර්මයන් මතු දිනක බුදු වෙලාවක් සනසන ආරි මෛත්‍රී නාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අත්ල්පේ සාක්ති මහේ සාක්්‍ය ශාසන මාමක උපකාරක පින් කැමති දෙවියන්ටත් පින් ඇති වේවා. මේ ගෘහවස්තු ආදීට අධිගෘහිත තම තමන්ගේ ගෘහවස්තු ආදීට අධිගෘහිත ඉෂ්ඨකාමී දෙවියන්ටත් පින් ඇති වේවා. දෙවියෝ පතන බෝධියෙන් අමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා. යෝගේ වසුතු මහත්මා නමින් මේ පරලෝකයේ මෞපිය දෙපළ ප්‍රධාන කොට ඇති සියලු කුල පරම්පරාගත ඥාති වර්ගයාටත් නෝනා මහත්මිය නමින් මේ පරලෝකීය දයාබර පියතුමන් ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගත ඥාති හිතයිසීන්ටත් ඔබ අප හැම දෙනා නමින් පින් බලාපොරොත්තු වෙන සකල විද ඥාති වර්ගයාටත් මේ පින්වත්පත් වේවා, සතර ජීවිත සුවපත් වේවා, දුක් පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සනසෙත්වායි සාදු කියලා කුණ්‍යා. පුස්පා නෝනා මහත්මිය ආදරණීය මෑණියන් ජීවිතයේ සඳය සමය ගෙවනවා. ඒ ආදරණීය මෑණියන් වහන්සේට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥානුභාවයෙන් ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයේ නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සනසිල්ල උදා වී තව තවත් බොහෝ කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් වඩන්නට දියුණු කරන්නට කායික මානසික සුවේ සැනසෙල්ල උදාපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ 32 වෙනි වතාවටත් ආදරයෙන් සමරන මේ විවාහ සංවත්සරය ඒ සැබඳියාව නිවන දක්වාම මේ ගමන එකට එකතු වෙන්නට ඒ දෙපළට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්ති සියලු සහනිය සැනසෙල්ල උදා වේවා සියලු සම්‍යක් ලෞකික ලෝකෝත්තර අපේක්ෂා ප්‍රාර්ථනාවන් වහවහස්ත සිද්ධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ දෙපළට පින්වත් දියණියටත් ඔබ අප හැම දෙනාටත් හැදුවැඩි ගුරු දෙමාපියතු දරුවන්ටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥානුභාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දෙවියන්ගේ අනන්ත රැකවරණයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව පවත්නා වූ නවග්‍රහාදීන්ගෙන් එළබෙන්නේ කියලා ලෝකයේ විශ්වාස කරන එබඳු දෝෂයන් ඇත්නම් අපි දන්නේ නැද්ද නැද්ද කියලා ඇත්නම් එබඳු දෝෂයන්ගෙන් පීඩා ඇත්නම් ඒ සියල්ලෙන් මේ පින්තුන් නිදහස් වේවා සපවත් වේවා. ඒ වගේම යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන්ගෙන් අනවින බන්ධන සහ කටවාදීන් ඇති වුණ යම් රෝග දෝෂ ඇතනම් ඒ සියලු දෝෂයන්ද කර්ම විපාක වශයෙන් එළඹෙන දෝෂ අනුන්ගේ උපක්‍රමයෙන් අටගත් දෝෂ තමන්ගේ විසම පැවැත්මෙන් අටගත් දෝෂ ඍතු විපර්යාසයෙන් හටගන්නා වූ දෝෂ වාතයෙන් පිටෙන් සෙනින් හටගත් දෝෂ ආදී කොට ඇති සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සැනසෙල්ල ළඟා වේවා. සියලු ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා සමුද වේවා. සතර ගමනේ සරණතුරු නරක ආදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුරුජනසුරෙන් මිදී සත්පුරුෂයසුරෙන් තව තවත් ධම්මකට කුසල් මඟට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් මග ඵල නිවන අපි හැම දෙනාටම කල් නොවේවාම ලැබේවා සලසේවා කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නේවච.
ato nibbana sampatti hinate samijjatu dharma sunan sansabade hemata nivansu salaseva sukiyo sabbada sad sad anumodami sadu anumodata එක් අඩවි පිළිබඳව දැනුවත් කරන්න කියලා පොත් 25ක් විතර කියව ගන්න පුළුවන් sadharmaloka.lk කියන අන්තර්ජාලය හරහා ධර්මදේශනා නම් බොහෝ අපේ නම භාවිතා කළ ආමන්ත්‍රජාලය තුල බොහෝ ශ්‍රවණය කර ගන්න පුළුවන් වේවි. ඉතින් විශේෂයෙන් ඔබේ හිතවත් බටහිර හිතවතුන්ට ධර්මයේ ලබා දෙන්න ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙන්න කැමති නම් ඒ සඳහා පොත් දෙකක් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒවා නොමිලේ දෙන පොත් ඔක්කොම සල්ලි වලට දෙන ඒවා නෙමෙයි, ධර්මයේ අලවි වෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ එන කෙනෙක් යන කෙනෙක් ඉන්නවා නම් ඒවා නොමිලේ ගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් තැපැල් වියදම විතරක් දැරීමෙන් ඉංග්‍රීසි පොත් දෙක විශේෂයෙන් ගෙන ගන්න පුළුවන්. ඒ සිංහල පොතක් තියෙනවා කැමති කෙනෙකුට. ඒ අන්තර්ජාලයේ හරහා ඉංග්‍රීසි පොත් වලින් එකක් දෙක ගන්න පුළුවන්, කියව ගන්න පුළුවන්. ඒ සියලු පොත් නම් මේ වෙනකොට අවසానයි. සියන පොත් වලින් යම් ප්‍රමාණයක් කැමති කෙනෙකුට කවුරු හරි ගෙන ගන්න පුළුවන් නම් එහෙම ගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් කියවන්න කැමති ආයත කපල් මගින් ගෙන ගන්න පුළුවන් කපල් දාස්ස පමණ මදරීමින් අනිත් පොත් එක sadharmaloka.lk කියන අන්තර්ජාලය හරහා කියව ගන්න පුළුවන්කම තියෙනවා.